திருவன் சரணை சேவந்த நாட்டமும் சுப்ரம் பாரதி அதாரோ அப்படின்னு விஜயதாமோ தர்ம சாகச்சாவும் ஆரம்பிக்கிறாங்க. மகாச்சாரியர் அவங்க உங்களுக்கு எதுமா சம்பந்தம் இன்னும் நீங்க எது மாதமா யமதாமத்தை விடசலானி முன்பத்தி இறங்கிட விசரா விடசலானி நேரம்னு இவகையும் அப்படி சுவாமிவாசி ஞானவிமல சுவாமிவாசி தரிசனம் சுவாமிவாசி பாத நமஸ்காரம் அப்படிங்கிறமி நம்ம உங்களுக்கு வெளியுமாட ஆராதனைகள்னு நம்ம சகட்சம் ஆரம்பம் தெரியும் சார்.
திருவான் சரணாய் நமது நாட்டம் நிசாகச்சாமலவாரம் பூமியத்தை நந்த மகத்தலி ஆராதனாக்கத்துவ இதம் ஹொயன பிரிசட் அரள மட்டமே தகம் பெஹதிலி கரல தென்ன கீழா ஓ காலிய நிசாகச்சாமல தீயனையானவா இத்துமட்ட கொஹம பிங் லுக்கு தர்மதானமே குசலையா කරගන්නවා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම හැමදාමත් අපි සාකච්ඡාවට සහභාගී වෙන අවසරයි තනමැල්ලිල ඥාන විමල ස්වාමීන් වහන්සේ හැම දෙනා වෙනුවෙන්ම දෙපා නමස්කාර පූර්වක පිළිගන්නවා. අපි වහන්සේට ආරාධනා කරන සූත්‍ර දේශනාව කරලා සාකච්ඡාව ආරම්භ කරමු. திருவான் சரணம்
திருவான் சரணாய்
திருவன் சரணாய் கியா திருவான் சரணாய் கியா திருவான் சரணாய்
திருவான் சரணாய்
நமோ தஸ்ய பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ்ய நமோ தஸ்ய பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ்ய சுகுருது பரிதி அது தவசேதி அபி பலாபுருத்து வென்னே குதிதாகமோ ஏ தர்ம சாகச்சா துல சூத்ர தேசனாவா கொசே කරුණු ඉදිරිපත් කරලා ඒ පාදක කරගෙන ඒ ආශ්‍රයෙන් ධර්ම සාකච්ඡාවක් කාලානුරූපව සිද්ධ කරන්නටයි. ඉතින් ඒ නිසාද මම බලාපොරොත්තු වෙනවා සූත්‍ර දේශනාවක් කාටත් උපකාර වෙන සූත්‍ර දේශනාවක් හැටියට සම්පදා සූත්‍රය තෝරගත්තා. මේ සම්පදා සූත්‍රය අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ නිධානය සැවැත්නුවර නිධානය. මේ සූත්‍රයේ තේරුම තමයි පංචමානි භික්කවේ බෙසනානි කතමානි පංච මහණෙනි වෙසනයන් කරදර පීඩා පහක් තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට කෙනෙකුට වෙන්න පුළුවන් කරදර විපත්, කෙනෙකුට වෙන හානි පහක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කරුණු පහ හැටියට අපි සඳහන් කරන්න පුළුවන් සූත්‍රයේ සඳහන් වෙනවා ඥාති බෙසනං. ඥාති බෙසනං, ඥාති බෙසනං කියලා කියන්නේ ඥාතීන්ගේ ව්‍යසනයක් ගැන සඳහන් කරනවා. භෝග වෙසන, ඒ කියන්නේ අපිට තියෙන භවභෝග සම්පත් නැති වෙනා යනවා නම් ඒක විශාල වෙසනයක් හැටියට, අනතුරක්, කරදරයක්, හිරිහෙරයක් හැටියට පෙන්නවා. රෝග වෙසන, රෝග වෙසන කියන්නේ වෙඩ රෝග හැදීම වෙසනයක් හැටියට සඳහන් කරනවා. ඒ අතරෙදි සීල වෙසන, හික්මීමේ සීලයේ වෙසනයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. දිට්ටි වෙසන, දිට්ටි වෙසන කියලා කියන්නේ දැක්ම, දැක්මේ වෙසනයක් හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. දැක්ම තුලත් අපිට වෙසන ඇති වෙනවා. අපි දකින විදිය, අපේ ජීවිතේ පවතින්නේ අපේ දැක්මට අනුරූපවනේ. ඒ අපේ පැවැත්ම සකස් වෙලා තියෙන දැක්මට අනුරූපයි. ඒ අපි දකින විදිහේ තුලත් අපිට වෙසනයක් අත් පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපි ඒක පොඩ්ඩක් ආපහු ඊළඟට තියෙන කාරණාත් එක බැලුවොතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න භික්ඛවේ සත්තා බෙසන හේතුව භෝග බෙසන ඥාති බෙසන හේතුව භෝග බෙසන හේතුව රෝග බෙසන හේතුව කායස්ස බෙහෙදා පරම්මරණ උපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජන්ති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාට හරි භෝග වෙසනයක් කියන්නේ ඥාති වෙසනයක් ඉන්න ඥාතිවරයෙක් වෙසනයකට පත් වුණත් හරි භෝග වෙසනම් කියන්නේ භෞභෝග සම්පත් විනාශ වුණොත් හරි රෝග වෙසනම් රෝගයකින් ඇති රෝග වෙසනයක් ඇති වුණොත් හරි එයාට මේ කායස බේද පරම්මරණ කය විඳිනා මරණයෙන් පරම්මරණ මරණයට පත් වුණාට පස්සේ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජති. එයා මේ අපාය දුගති කියන්නේ පහලට වැටීම නිරේ ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. මොන වෙසනයන් නිසාද? ඥාති වෙසනයක් වුණොතින්, භවෝගවල වෙසනයක් වුණොතින්, රෝගවල වෙසනයක් වුණොතින්, එයාගේ කය බිඳිලා මරණයෙන් පස්සේ දුගතිගාමී වීමක් වෙන්නේ නැහැ කියලා කියනවා. නිරාගාමී වෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි සීල වසන හේතුව භික්ඛවේ සත්තා දිට්ඨි සීල වසන හේතුව කායස බේදා පරම්මරණ අපායන් දුග්ගකින් විනිපාතං නිරයන් උපපජ්ජන්ති. අන්න හැබැයි කාට හරි සීල වසනයක් වුණොතින් හරි එහෙම නැත්තම් දැක්මේ වසනයක් වුණොතින් හරි අන්න යා මුට මුකට වෙන්නේ කායස්ස බෙහෙදා කය බිඳින පරම්මරණ මරණයෙන් පස්සේ මත්තේ අපාය දුගති විනිපාතේ නිරේ ඉපදීමකට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉමානිකෝ භික්ඛවේ පංචවසන මෙන්න මේව තමයි වසනයන් පහ කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. දැන් අපි ගමු දැන් ඥාති වසනයක් කියලා කියන්නේ මොකක්ද? දැන් අපිට ඒක පැහැදිලිනේ. දැන් වසන පහක් තියෙනවා. ඥාති වසන, භෝග වසන, රෝග වසන, සීල වසන, ditthi වසන කියලා සඳහන් කරනවානේ. මේව ටිකක් ලඝුවෙන් කෙටියෙන් අපි පොඩ්ඩක් කතා කරගන්න. ඥාති වසන. අපි දන්නවා ඥාතිවරු ඉන්නවානේ. දැන් අපිට ඥාතිවරු කියන ගත්තට පස්සේ සමහර ඥාති ඉන්නවා ලේ ඥාති ඉන්නේ. ලේ ඥාති. අම්මා කියන්නේ ලේ ඥාතිවරේ. තාත්තා කියන්නේ ලේ ඥාතිවරේ. අයියා අක්ක කියන්නේ ලේ ඥාතිවරේ. නංගි මල්ලි කිරි කියන්නේ මේ ලේ ඥාතිවරු. අපේ ලේත් එක්ක බැඳිච්ච ඥාතිවරු ඉන්නවා. ඒ අයිට කියනවා ලේ ඥාතීන් කියලා. ඊළඟට තවත් ඥාති පිරිසක් ඉන්නෝ නෛතිකමය වශයෙන් ඥාතිත්වය. මේක දැන් අපි උදාහරණයක් ගත්තොත් ආවාහ විවාහ වෙනකොට ස්වාමියා භාර්යාව ආදී වශයෙන් ගත්තට පස්සේ එතන නෛතිකමය වශයෙන් ඥාතිත්වය හැදෙනවා. ඒකට ඒ විදිහටත් ඥාතිකම සකස් වෙනවානේ. ඊළඟට තවත් ඥාති ඉන්නෝ දැන් භාග්‍යතුන් වහන්සේ ඥාතිවරයා හැටියට පෙන්වන්නේ කවුද? පරම ඥාතිත්තේ විශ්වාසා පරමාඥාති. දැන් නෛතික ඥාතින් හැටියට ගත්ත පස්සේ දැන් ඒ නිහි පිරිස ආවාහ විවාහ වෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට දැන් පැවිදි සමාජයේ නම් ගුරුබෝල සම්බන්ධතාවයේ එක නෛතික වශයෙන් කියනවා. ඔය මේ ලේ ඥාතිත්වය වේවා එහෙම නැත්නම් නෛතික ඥාතිත්වයක් වේවා ඔය හැම ඥාති එක්ක ලේ ඥාතිත්වයේ තියෙන්නත් පුළුවන් එක්ක නෛතික ඥාතිත්වයක් තියෙන්නත් පුළුවන්. එහෙම නොවි සමාජයේ විශ්වාසා පරමා ඥාති ඒ කියන්නේ ලේ ඥාති වේවා නෛතික ඥාති වේවා එහෙම නැත්නම් එසේ නොවේවා කවුරු හරි අතර විශ්වාසය කියන දේ පදනම් වෙලා තියෙනවා නම් විශ්වාසා පරමා ඥාති විශ්වාසවන්තකම උතුම්ම ඥාතිත්වයේ හැටියට සඳහන් කරනවානේ. කොහොම හරි වේවා මේ ඥාතීන් නිසා අපේ ලෙන්ගතුකමක් ලැබෙන්දියාව සම්බන්ධ වීමක් හිතන් ශීත්‍යයක් ඒ අයත් එක ආශ්‍රය මිශ්‍රය කිරීමක් නිසා අපේ අතර යම්කිසි බන්ධනයක් බැඳීමක් ඇති වෙනවානේ. ආන්නේ බැඳීම නැති වුණොතින් ඒ සහසම්බන්ධතාවයේ නැති වුණොතින් මේක මේ අපිට හරි දුකක් බවට පත් වෙනවානේ. දැන් අපි ඔය සමහර සූත්‍ර දේශනා ගත්තකින් ඔය ඇත්ත හොඳට අහලා තියෙනවා. ගොඩාක් දේශනාවලදී ඔය අනුමතග් වගේ සංයුක්තවලදී භාග්‍යතුන් වහන්සේ විත්තින පැත්ත වගේ සූත්‍රයක් ආශ්‍රයෙන් පැහැදිලි කරනවා. මහණෙනි, මේ එක්තරා පුරුෂයෙක් ඉන්නවා දඹදිව යම් තාකල් දැවදන දැවදඬු අකුකොල ආදිය තියෙනවා නම් ඒක කපල කපල රැස් කරනවා කියලා හිතමු. එහෙම රැස් කරලා අඟල් 4 කෑලිවලට ඒ කොම කපල රැස් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ දඹදිව කියලා කියන්නේ විශාල රටක් නේ, ලංකාව වගේ 60 ගුණයක් විතර ලොකු රටක් නේ. භූමි පරිපාකයෙන් භූමි පරිභෝජන විශාල ප්‍රමාණයක් භූමි අයිතිත්වය. මේ ඉන්දියාවේ හිටපු අය ගොඩක් අය විශ්වාස කරේ ලෝකය කියලා කියන්නේ ඉන්දියාවේ කියලා, භාරත දේශය කියලා තමයි ඒ කාලේ මිනිස්සු කල්පනා කරේ. යාන ලෝකය කියලා කිව්වේ හිමචල සේතු පර්යන්තම්. ඒ කියන්නේ හිමචල කියලා කියන්නේ උතුරෙන් හිමාලයේ ඉඳලා පල්ලෙහාවර ලංකාවත් එක්ක වෙන්නේ සේතු පාලම කියලා කියන්නේ සේතු පර්යන්තය දක්වා තමයි යාලා ලෝකයේ හැටියට කල්පනා කරලා විශාල භූමියක්. ඉතින් මේ මුළු මහත් දඹදිව ಭಾರತයේ පුරාම තියෙන ඔක්කොම මේ තනකොළ දැවදඬු වතු කොළ ආදී කපල එක ඔක්කොම කපලා රැස් කරලා මේවා අඟල් 4 කෑරි කෑලිවට කපලා වෙන් කරනවා. මේ මගේ අම්මගේ අම්මා ඔන්න ඔය විදිහට දර කෑලා අයින් කරත් කවදාවත් ඒ අම්මගේ මව් පරපුර කවදාවත් ෂේ වෙන්නේ නැහැ කියලා ඔය අනුමතග්ග සූත්‍රයේ සඳහන් කරනවා. මේ අම්මගේ අම්මා ඔන්න ඔය විදිහට ඉවර කරත් කවදාවත් මව් පාර්ශවය ඉවර වෙන්නේ නැහැ. ඒත් අම්මා කියලා කියන්නේ කොයිතරම් ලැබඳියාවක්ද නේද? ඒ සම තව උපමාවක් තියෙනවා. ඒ පටවි කියලා සූත්‍රයක් තියෙනවා. මහ පොළොව උපමා කරලා කරපු දේශනාවක්. ඒ සූත්‍රේ පැහැදිලි කරනවා යම්කිසි පුරුෂයෙක් ඉන්නවා මේ මහ පොළොවේ තියෙන පස් පොඩි වෙරළුගිරි ප්‍රමාණයට ගුලි කරලා ඒක වෙන් කරලා කියනවලු මේ මගේ තාත්තගේ තාත්තා කවදාවත් එහෙම කියන්නේ අර ගුලි කරපු විරළු ගෙඩි ප්‍රමාණය පස්ටික ඉවර වෙයි මේ මහ පොළව මේ පෘථිවි තලයේම. හැබැයි පිය පාර්ශවයේ ඉවර වෙන්නේ නැහැ කියලා කියනකොට අපේ අම්මා තාත්තා තරම් ලබඳි කෙනෙක් අම්මා තාත්තා මිය දුනොතින් මේ අර කියමනක් තියෙනවා මාතා පිතා හතා තිබුණ අන්ධකාරා කියලා කියමනක් තියෙනවා. අම්මයි තාත්තයි දෙන්නම නැති වෙනවා කියන්නේ තිබුණ අන්ධකාරා මේ තුන් ලෝකයේම අඳුර වුණා හා සමානයි කියන්නේ ඉරයි හඳයි නැති වුණා වගේ දරුවන්ගේ ලෝකය. ඒකට කඳුරු සාගරයක ගිල්නවනේ. ඒකට ඒක ඥාති ව්‍යසනයක් කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ ඔය අස්සු සූත්‍රය කියන්නේ කඳුළු ගැන සඳහන් කරපු සූත්‍රයකදී භාග්‍යතුන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මේ මාණෙනි ඔබ විසින් මේ අති දීර්ඝ සංසාරයේ පුරා මේ සංසාරයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ දුක් අනුභව කරලා තියෙනවා කියනවා. ඇයි මේ දුක් අනුභව කරලා තියෙන්නේ? ඒකට හේතුව තමයි මහණෙනි මේ දීර්ඝ කාලේ භවයෙන් භවයට සැරිසරා යද්දි ඉපිද යද්දි අමනාපදේ සමග එක් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම මනාපදයෙන් වෙන්න සිද්ධ වුණා. අන්නේ නිසා හඬන්න සිද්ධ වුණා. හඬද්දි වැරෙද්දි ඔබගේ නෙතින් වැටිච්ච වැහුණු වැගිරිච්ච කඳුලක් වේනම් අන්නේ කඳුළු ද ඉතා වැඩි මේ සතර මහා සාගරයේ ජලයේ ද ඉතාම වැඩි කියලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. කියන්නේ මනාපදේ අහිංවීමත් අමනාපවීම අනාපදේ අමනාපදේ ලැබීමත් නිසා වැහිච්ච කඳුළු ද වැඩි කියලා අහනවා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේනා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හැටියට මොකද මේ වැඩියෙන් වැඩි මේ අපි මේ සසර පුරා අපේ දෙනෙතින් වැහිච්ච වැగిරිච්ච කඳුළු ප්‍රමාණය තමයි වැඩි කියලා භාග්‍යතුන් වහන්සේට අර භික්ෂුන් වහන්සේලා මේ පැහැදිලි කරනවා. ආන්න මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා බොහෝ මහණෙනි බොහෝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් තමන්ගේ අම්ම මිය පරලොව ගිහිලා බොහෝ දුක් විඳලා තියෙනවා. ඒ වගේම තමයි ඒ මගේ ඔබේ අම්මා නැති වෙච්ච එක ඒක මහා දුකක්. ඒ අම්මා නැති වෙනවා කියන්නේ මොකද්ද? අමනාපදේ සමග එක්වීම. මනාපදේ අම්මා නැති වෙනවා කියන්නේ අමනාපදයක්. ඒ අමනාපදේත් එක්ක එකතු වුණා. මනාපදේ තමයි අම්මා ජීවත් වෙන එක. අම්මත් එක්ක අම්මා කියන ඒ සෙනෙහස විඳින එක. ආන්නේ නිසා හඬද්දි වෙද්දී නිතින් හැලිච්ච වැగిරිච්ච කඳුළු වේනම් ඒක තමයි වැඩි කියලා කියන. ඒ විතරක් නෙවෙයි ඔය විදිහට කියනවා. අපේ මගේ තාත්තා සොහයුරා සොහයුරිය පුතා දුව නෑදෑයෝ නේද නෑදෑයන්ට වෙච්ච විපත් නිසා දීපල හානි වෙච්ච නිසා ඊට පස්සේ රෝග පීඩා නිසා දුක් විඳලා අපි ගොඩාක් ඔය අස්සු සූත්‍රයේදී සඳහන් කරනවා හරියට අමනාපදේත් එකතු වෙන්න වෙලා මනාපදේ ඈත් වෙච්ච නිසා ඒ හඬද්දි වැළපෙද්දි වැහෙච්ච කඳුළු තමයි වැඩි ඒ සතර මහා සාගරයේ ජලයට වඩා කියලා. එතකොට මේ ඥාති වසනම්. ඉතින් ඒක මේ ලෝකේ ලෞකික වශයෙන් සම්මුති ලෝකේ ජීවත් වෙන අයට මේ ඥාති වසනේ කියන දේ හරීම දුකක් හැටියට සඳහන් කරන ඔය දැන් මං නිදසුන් හැටියට සිහිපත් කරපු ඔය අස්සු සූත්‍රය, තිනකට්ට සූත්‍රය, පටවි සූත්‍රය වගේ දේවල් නේ. එතකොට අර එක සූත්‍රයක විපුල් හොයේ බාර පර්වතයක උපමා කරලා කියනවා. ඉතින් අපි මිය පරලව ගිහිල්ලා එකතු කරපු හිස් කබල් අස්ති ප්‍රමා හිස් කබල් ප්‍රමාණය විතරක් එකතු කරත් ඊටත් වඩා අතිමහත් කියලා කියනවා. ඉතින් ඒ විදිහට අපේ ඔය ජීවිතවල චර අපේට ඥාති වසනයන් වෙලා ඇද්ද. ඒ නිසා අපිට විශාල දුකක් දෝමනස්සයක් අපේ ජීවිතවල අත්විඳලා තියෙනවා. ඊට පස්සේ භෝග වසන. අපේ භවභෝග සම්පත් නැති වුණා නේ. බලන්න අද කී දෙනෙක්ට භවභෝග සම්පත් නිසා කී දෙනෙකුට අතපාල ජීවත් වෙනවද? කී දෙනෙක් වේලක් අර වේලක් කාලය ඇතැම් විට නොකා නොබී ජීවත් වෙනවද? කොයිතරම් අගහිංසම් වලින් දරිද්‍රතාවයෙන් මිරිකලා මිරිකිනා පීඩාවට පත් වෙලා දරුවන්ට පොතපත අරන් දෙන්නද වැරුව. ඊට පස්සේ ගෙදර මේ අවශ්‍යතා අත්‍යවශ්‍යතා අතිරේක අවශ්‍යතා පිරිමහ ගන්න බැරුව කී දෙනෙක් ජීවත් වෙනවා හැද්ද නේද? ඒ තුරෙන් දුකක්මයි අත් වෙන්නේ. දැන් ඔය වගේ දැන් මේ සමහර සූත්‍ර තියෙන ඔය මේ සංයුත්තනිකායේ එකේ වගේ තියෙන ඔය බහුදීතු වගේ සූත්‍ර. ඒ බහුදීතු සූත්‍රයකදී කියනව දවසක් මේ ඔය ඒක දවසක් භාග්‍යතුන් වහන්සේ කෝසල ජනපදයේ එක්තරා මේ වනරහැබක වැඩ හිටියා කියලා කියනවා. ඒ වනරහැබක ඉන්නකොට බාරද්වාජ කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බ්‍රාහ්මණයාට හිටියා ගවයන් 14 දෙනෙක්. මේ ගවයන් 14 දෙනා නැති වෙලා හිටියා. ඉතින් ආදි ඉන්දිය ජන සමාජය කියලා කියන්නේ මේ කෘෂිකාර්මික සමාජය. ඒ කෘෂිකාර්මික සමාජයේදී ගවයා කියලා කියන්නේ මහා සම්පතක්. නැත්ති ගෝ සමිතං ධනං කියලා කියන. ගව සම්පත හා සමාන ධනයක් එකල සමාජයේ තිබුණා නැහැ. ඒකට අර එක ප්‍රධාන ජීවනෝපායක් තමයි ඔය ගෝරක් කියන යදි ගෝරක් කියන ගව සම්පත. ඒකට කියන්නේ කිතහ බැඳිලා තිබුණනේ කෘෂිකාර්මික සමාජයේ. ඒ හැම මැඩවීම ඊට පස්සේ බැත මැඩීම භාණ්ඩ ප්‍රවාහණය ආදී වගේ ගොඩාක් දේවල් වලදී ගවයා කියලා කියන්නේ ඊට පස්සේ කිරි නිෂ්පාදනය නේද පසුගෝ රස ආදී බොහෝ දේ මේ ගවයා තුළින් ලැබුණා. එතකොට මෙන්න මේ බ්‍රාහ්මණයාට හිටපු මහා ධනයක් සම්පතක් තමයි මොකද මේ ගවයන් 14 දෙනෙක්. මේ ගවයෝ 14 දෙනා නැති වෙලා මේ බාරද්රාජ බ්‍රාහ්මණය ගවයන් හොයන්න හොයාගන්න හිටිලා අර මේ වනලැහැබට මේ ඇතුළු වුණා කියලා කියනවා. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉඳලා තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කවුද මේ භාරද්වාජ බ්‍රාහ්මණයා ගාථා කියනවලු. ඒ ගාථා වලින් කියනවා තමන්ගේ ශෝකාලාපය ඉදිරිපත් කරනවලු. කොහොමද ඉදිරිපත් කරන්නේ? මගේ ගවයෝ 14 දෙනා හොයාගන්න බැරි වෙලා අදට දවස් 6ක් වෙනවා. දැන් මේ ගවයෝ 14 නැතිලා මේ අදට දවස් 6ක් වෙනවා. ඉතින් දවස් 6ක් නැති වුණා කියලා කියන්නේ මේ කෙනාට කොච්චර පාඩුවක්ද නේ? ඉතින් අනේ මේ ශ්‍රමණයන් වහන්සේට මෙහෙම කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසාමයි මේ ශ්‍රමණයන් වහන්සේ සමීපෙට ඉන්නේ කියලා කියනවා. අනුබලන් තව කෙනෙක්ගේ සුවයක් ඉස්සරහා තමන්ගේ දරිද්‍රතාවයේ හරියට කැපී පේනවා නේද? මේ කේතර කියනවා අනේ මට නම් තියෙන්නේ කොළ 1-2 තියෙන තල් නේ, තල ගස් ඇති පෞකාර හේනක් මට තියෙන්නේ. ඒ කියන්නේ කොළ 1-2 තියෙනවා කියලා කියන්නේ ශාස්ත්‍රීය නැහැ කියන එක. එහෙම තල හේනක් තියෙන. අනේ මේ ශ්‍රමණයානන් වහන්සේට නම් එහෙම එකක් නැහැ නේ කියලා කියනවා. ඉතින් ඊළඟට කියනවා මගේ හිස් වීගෙන මගේ හිස් වී අටුවේ මියෝ නටන්න හිතට අරගෙන වගේ. කියන්නේ මියෝ නටනවා කියලා කියන්නේ ඒ හිස් අටුවේ තිබිච්ච මියෝ කාලා දැවට පස්සේ මේ මොනවද මිනිස්සුයෝ කන්නේ? මියෝ කෑවට පස්සේ මේ පොතු ටික විතරයිනේ ඉතින්. අනේ එහෙම වෙසනයක් මේ ශ්‍රමණයන් වහන්සේට නැහැනේ කියලා කියනවා. අත්මාසයක් පරණ මගේ පැදුරේ මකුණු පිරීලා ඉන්නවා. ඒ කියන්නේ මේ පැදුරේ මකුණු පිරීලා ඉන්නවා කියලා කියන්නේ සුවපහසු මේ සුවපහසු සුඛෝපභෝගී මේ ඇතිරියක නෙමෙයි මෙයා ජීවත් වෙන්නේ. ඒක මෙයාට හරි දුකක් වේදනාවක්. ඉතින් භවභෝග සම්පත් මේ ඇස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? අනේ ළමයි 1-2 ඉන්නේ, පවුල් කැඩිච්ච කනවැන්දුම් වෙච්ච ගෑනු දරුවෝ 7 දෙනෙක්ම මට ඉන්නවා. අනේ මේ ශ්‍රමණයානන් වහන්සේට එහෙම නැහැ. ඉතින් මේ කියන්නේ මේ විවාහය ඇතරිච්ච මේ දුවරු 7 දෙනෙක් විතර නෙවෙයි, එයාලගේ බඩ විතරනේ. කලින් මම බඩ පිරුවේ දරුවන්ගේ විතරයි පොඩි කණේ. දැන් දරුවන්ට මේ දුවරුන්ටත් 1-2 ළමයි ඉන්නවා කියලා කියනවා. ළමයි කෙනා දෙන්න බැගින්. ඉතින් ඔන්න ඔය විදිහට කියනෝ නේද? ඕන ඔය අතරගෙන අනේ පාන්දර ජාමේ නැගිටිනකොටම ණයකාරය එනවා. ණයකාරයයිලා අනේ ගත්තු ණය දීපං කියලා මට බැනවදින. අනේ මේ විදිහට මේ ශ්‍රමණයානන් වහන්සේට එහෙම නෑනේ කියලා බලන්න. එතකොට භෝග වෙසනයක් වුණාට පස්සේ කොයි තරම් ඒක වෙසනයක්ද? ඒක මිනිසුන්ට හිත පීඩා ගෙනත් දෙන, හරි මේ අසහනය ගෙනත් දෙන කාරණානේ. ඉතින් අන්න ඒක වෙසනයක් කියලා කියනවා. ඉතින් ඕන් ඔය අතරේදී තවත් වෙසනයක් තමයි මිනිසුන්ට රෝග වෙසනය. මේ ලෙඩ රෝග හැදෙනකොට, ඒ ලෙඩ දුකක් හැදුනට පස්සේ ඒක කොච්චර අමාරුයිද? ඒක දැනෙන ලෙඩ සාමාන්‍යයෙන් අර ජන සමාජයේ කියමනක් තියෙනවා, ලෙඩ එනකොට එන්නේ අශ්‍යාපිතින්, චීන ප්‍රස්තාවිරුලක තියෙන යනකොට යන්නේ පයින් කියලා කියනවා. එනේ දැන් අපි උනත් සමහර මිනුම් කරන්න අර යන්ත්‍ර සූත්‍රවල හෝස් පවර් කියලා නේ ගන්න මේ අස්ව බල එහෙමනේ. කියන්නේ වේගෙන් අස්ව වේග අශ්‍රේකේන වේගෙන් තමයි නු ලෙඩ දුක් අපේ ජීවිතේට එන්නේ. හැබැයි ඒවා යනකොට යන්නේ බොහොම අර මේ ඉදි ගමනේ පයින් තමයි යනවා කියන හරීමීට. ඉතින් අන්න එතකොට අපිට හරි දුකක් වේදනාවක් කරදරයක් නේද? ඉතින් අර ඔය සමහර සූත් මේ තියෙනවා ඔය තීර ගාථාවල එහෙම කියනවා, අච්චයන්ති අහෝරත්තා ජීවිතං උපරුච්චති ආයුකී යන්ති මච්ඡානං කුන්න දීනං ඕදක. හරි ඉක්මනට මේ රෑ දවල් ගෙවිලා යනවා. ජීවිතයේ අවසන් වෙන්නේ හරීම වේගෙන්. උපන් සත්‍යයන්ගේ ආයුෂ ගෙවිලා යන්නේ පුංචි දොළපාරක ගලාගෙන යන වතුර ටිකක් වගේ කියලා. ඉතින් එහෙම තියෙනවානේ. දැන් පින්වතුනි දැන් මෙන්න මෙහෙම කල්පනා කරොත් රෝග නිසා අපි කොච්චර වේදනාවකට පත් වෙනවද? ඒක හරි අපිට හරි වේදනයිනේ. දවසක් එනව පින්වතුනි දැන් අපි කාටත් මේ ඔබට පේන ඔබේ ඉස්සරහා තියෙන දේ, ඔබේ දුරකථනය, ස්ක්‍රීන් එකක්, ඔබට ඉස්සරහා පේන ගොඩාක් දේවල්, ඒව ප්‍රිය දේවල් තියෙනවා. දවසක් එනවා අර පුංචි කාණේ අපේ ඇස් දෙක නිල් පාට ඇස් දෙකක් තිබුණානේ. ඒ ඇස් දෙක එන්න කෙමෙන් මෝරලා ගිහිල්ලා ඉන්ද්‍රිය පරිපාකයකට යනවා. ඒ ඇස් දෙක කලක් යනකොට බොඳ වෙනවා. සුදු මේකේ මේ සුදමතු වෙන්න පටන් ගන්නවා. දවසක් එනවා පින්වතුනි මේ ඇස් පේන්නෙම නැති වෙලා යන. අපිට ආධාරකයක් කැසිවරක් භාවිත කරන්න එනවා. ළඟ පේන්නේ නැති වෙලා යනවා, දුර පේන්නේ නැති වෙලා යනවා. එතකොට අපිට දුකයි, අපිට හරි වේදනාවක් එනවා. දවසක කෙනෙකුට ඇස් දෙක පේන්නෙම නැති වෙන අයයි. එයාගේ ලෝකේ කලින් දැකපු ලස්සන හැඩරුව දැක බලා ගන්න බැරි වේවි. කෙනෙක්ට මලක ලස්සන දකින්න බැරි වේවි. විචිත්‍ර රූප දකින්න බැරි වේවි. තමන්ගේ ළඟම ලෙන්ගතු අයගේ ලස්සන දකින්න බැරි වේවි. ලෝකේ විචිත්‍ර පාට කෙනෙකුට දැක ගන්න බැරි වෙනවා. යට සුන්දර දේවල් දකින්න බෑ. මුතුනි ආන්න එහෙම දවසක් අපිට අපේ ජීවිතේ එන්න පුළුවන්. ඔන්න ඔය ඇස් දෙක දවසක මේ කාන්තිමත් නිත්‍යගල දුරු වර්ණේලා දවසට ප්‍රිය විලාම යන දවසක් ඇස් දෙක සදහටම ප්‍රිය වෙන දවසක් අපිට අපේ ජීවිතේ එන ඒක වෙසණිය. ඔබට දැන් මම කතා කරන දේ ඇහෙනවා. ඔබ කතා කරන දේ මට ඇහෙනවා. විමතනේ දවසක් කියනවා මේ ලෝකේ ලස් මේ ලෝකේ සුන්දර වචන මිහිරු තෙකුල් අපි ඇහුවා. මියුරු නාද අපි ඇහුවා. සුමధుර දේවල් සුගායනීය දේ අපේ ශ්‍රුතිරම්ය දේ අපේ සවන් වැකුණා. දවසක් කියනවා විමතනේ මේ හඬ අපිට ඇහෙන්නේ නැති බොහෝම හිමීට ඇහෙන. තවත් කෙනෙකුට හයියෙන් කතා කරන්න වෙන දවසක් කෙනෙක් කියන දේ අපිට කන් යොමු කරලා අහගෙන ඉන්න වෙන දවසක් අපිට එනවා. අපිට මේ ප්‍රകൃති දේශවන් දුබල වෙලා ගිහිල්ලා පින්මතුනේ අපිට අපේ ජීවිතයේ දවසක් එනවා ශ්‍රවණාධාර භාවිත කරන්න වෙන. ඒ කෘත්‍රිම උපකරණයකටවත් අපිට අපේ ජීවිතයේ ඒ වෙසණයෙන් අපි බේරගන්න බැරි වෙලා පින්මතුනේ දවසක් එනවා අපේ දේශවන් සදහටම නැසිනා යන දවසක් එනවා. පින්මතුනේ අපි ජීවත් වෙන්නේ මේ කුණි අපි ජීවත් වෙන්නේ දැන් අපි සමහර කෙනෙක් කැමැති අභිමත රුචි කරන කැමැති ආහාර පාන තෝරන්නේ නැතුව බේරන්නේ නැතුව ආහාර පාන ගන්නවානේ. පත්‍යපත්‍ය වෙනසකින් තොරව සීතලණු සුම් වෙනසකින් තොරව අපි ආහාර පාන දැන් අර ගන්නවානේ. පින්තුනේ ඔන්න අපිට දවසක් එනවා මේ කෑම කන්නේපා, ලුණු අධික කෑම කන්නේපා, සීනි අධික කෑම කන්නේපා, පිටි අධික ආහාර කන්නේපා, තෙල් අධික ආහාර ගන්නපා කියලා වාරණ පනවන නීති රීති දාන දවසක් අපිට අපේ ජීවිතවල එනවානේ. ඒක අපිට වෙසණයක්. මුතුනේ අපිට දවසක් එනවා ආහාර හැටියට බෙහෙත් ආහාරයට ගන්න දවසක් එනවා. කෑමට පෙර කෑමට පසු නේද? සමහර වෙලාවට අපිට දවසක් එනවා මේ බෙහෙත්ක් උනත් අපිට උගුරින් පල්ලෙහාට ගිල ගන්න තරම් හයියක් ශක්තියක් නොවන වළංගුවක් නොවන ගතියක් අපිට අපේ ජීවිතේ එනවා. අපිට අපේ ජීවිතේ ශාරීරික කොටස් කපලා අයින් කරන්න වෙන දේවල් වෙන අවස්ථා එනවා. සමහර වෙලට බාහිර උපාංග තවත් කෙනෙක්ගේ දේවල් අපේ ශරීරයට බද්ධ කරන්න වෙන දවස් එනවා. ලේ දිය වෙලා ගියට පස්සේ අපිට බාහිරින් ලේ දෙන්න වෙන දවස් එනවා. අපිට කෘත්‍රිම ශස්ත්‍රණය දෙන්න වෙන දවස් අපිට අපේ ජීවිතේ එනවා. අපිට රසය කරලා ගත්ත කෑම කන්න බැරි වෙන දවසක් අපිට ගිරින්න බැරි වෙනකොට අපිට බට වලින් ආහාර දෙන බට වලින් ශස්ත්‍රණය දෙන දවසක් එනවා. බට වලින් ලේ දෙන අපිට බට වලින් සේලයින් දෙන දවසක් අපිට අපේ ජීවිතේ එනවා. දවසක් අපිට අපේ ශරීරයේ තියෙන අපද්‍රව්‍ය බහිශ්‍රාවී කරගන්න බැරුව මුත්‍ර මාර්ගවලට මල මාර්ගවලට බට ගහලා ඉවත් කරන දවසක්. සමහර වෙලාවට ඒවා අයින් කරන්න බැරුව ශරීරයේ රැඳිලා විඳවන දවසක් එනවා. දවසක් එනවා කිලෝමීටර් ගානක් පයින් ඇවිදපු අපි රටකින් රටකට දිව යන අපි, පළාතින් පළාතට යන අපි, ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහින් සිරියන් සිරි විඳින විඳා අපි, එක තැනකට හිර වෙන හිර කියන්නේ කූරු නැති බන්ධනාගාර නිලධාරීන් නැති වුණත් පොලිසිය නැති වුණත් අපි එක තැනකට එක සීමාවකට අඩි කීපයකට සීමා කරන දවසක් අපිට අපේ ජීවිතවල එනවා. පින්නතුනේ ආන්නේ ජීවිතවලදී අපි එක තැනකට නැගිට්ටොත් වාඩි වෙන්න බැරි, වාඩි වුණොත් හාන්සි වෙන්න බැරි, හාන්සි වුණොත් ඒ පැත්ත හැරෙන්න බැරි, ඒ පැත්ත හැරුණොත් මේ පැත්ත හැරෙන්න බැරි ජීවිතයක් අපිට අපේ ජීවිතවල එළඹෙනවා. කිලෝ ගානක් බර ඇති ශරීරය මම ඔසවගෙන ගියාට ඒ ශරීරය මට ඔසව ගන්න බැරි දවසක් මට මගේ ජීවිතේ එනවා. මගේ ඇස් මගේ මම එක තැනකට වෙච්ච දවසට මගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට හැමදාම මාව බලන්න ඉන්න බෑ. ඔවුන්ට ආදරෙන් නිරතුරුව මගේ ගාවෙන් ඉන්න බෑ. ඔවුන්ට මට කොච්චර ආදරේ වුණත් මම කොච්චර ආදරේ වුණත් ඒ අයට මට මගේ ගාව නිරතුරුව ඉන්න බෑ. ඒක වෙන්නේ නැහැ. ඒක කරන්න බැරි දෙයක්. ඒක වෙන්නේ නැති දෙයක්. පින්වතුනේ ඇතැම් විට මට කතා කරගන්න බැරි දවසක් එන්න පුළුවන්. එදාට මගේ හිතේ ඊයම් බරුවක් හිර වෙච්ච වගේ හිතේ හිර වෙච්ච දේවල් අප්‍රකාශිතව හිර වෙලා තියෙනවා. මට කියා ගන්න බෑ. ඇස් වලින් කඳුළු වාන් දාන පටන් ගන්නවා. ඇස් කෙවෙනි පලාගෙන උණු කඳුළු රෝරාගෙන වැටෙන දවසක් එනවා. පින්වතුනි එක තැන ඉඳලා මගේ ඇඟ තැම්බිලා ගිහින පුංචි පුංචි තුවාල හට ගන්න පුළුවන් දවසක් මට මගේ ජීවිතේ එනවා. ඒ තුවාල ක්‍රමිකව ලොකු වේවි. ඒව මට ඉවස ගන්න බැරි වෙනවා. මල මුත්‍ර ගිහිලා ඒවයි තැම්බිලා ඌෂ්ණද මගේ තුවාල ලොකු වෙලා මම ඒව නිසාම පීඩාවට පත් වෙන දවසක් මට මගේ ජීවිතේ එනවා. අත්වාරුවකින් යන්න වෙන දවසක් ක්‍රෝධ කුටුවක යන්න වෙන දවසක් මට මගේ ජීවිතේ ඒවි. පින්වතුනි මේ විදියට ව්‍යසන එනවා. භාග්‍යතුන් වහන්සේ මේවා ව්‍යසන හැටියට පැහැදිලි කරනවා. ඕන් ඔය අතරෙදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා න වික්කවේ සත්තා ඥාති වසනේනවා භෝගි වසනේවා රෝගි වසන වේනවා කායස වේදා පරම්මරණ අපායන් දුග්ගති විනිපාතන් නිරයන් උපපජ්ජಂತಿ. ඔන්න භාග්‍යතුන් වහන්සේ අමුතු කතාවක් පැහැදිලි කරනවා. දැන් ඕව තමයි අපිට තියෙන ව්‍යසන නේද? ඥාතින් නෙංගතු ඥාතින් නැති වෙනකොට අපිට ඒක ව්‍යසනයක්. බහුභෝග නැති වෙනකොට ඒක ව්‍යසනයක්. රෝග හේතුවෙන් ව්‍යසනෙනකොට ව්‍යසනයක්. හැබැයි ඒව මේ ජීවිතයේදී ව්‍යසන වුණාට පින්වතුනි කායස්ස වේදා පරම්මරණ අපායන් දුගතින් විනිපාතන් නිර්යන් උපච්චති. ඒක මේ මරණින් මත්තේ අපාගාමී වෙන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. හැබැයි සීල වසන හේතුවේ වා වික්කවේ සත්තා දිට්ටි වසන හේතුව අපේ සීල වසනය ශීලයට වසනයක් වුණොත් ඒක වසනයක් කියලා පැහැදිලි කරනවා. දිට්ටි වසන හේතුව කායස අපේ දැක්මයි වසනයක් වුණොත් අන්න ඒක මරණින් මත්තේ දුගතියක් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. අන්න එහෙනම් අපි ඒ ගැනත් පොඩ්ඩක් බලමු. මොකද මේ සීලබ්බත වසනය කියලා කියන්නේ? සීලය විමුතනේ. සීලය කියලා කියන්නේ හික්මීම. සීලය කියලා කියන්නේ හික්මීම. දැන් සීලය කියන්නේ එකක්, සිල් පදය කියලා කියන්නේ තවත් එකක්. මොකද්ද? සිල් පදය කියන්නේ එකක්, සීලය කියන්නේ තවත් එකක්. දැන් අපි මෙහෙම ගත්තොත් දැන් දැන් භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන මේ සම්බුද්ධ ශාසනය ආරම්භ වෙලා පළවෙනි වර්ෂ 20ක් විතර යනකල් සීල් පද තිබුණේ නැහැ. සීලය තිබුණා. يعني ඒ කාලේ පද දාලා කාටවත් නීති රීති දාලා වැටකොටු දාලා සීමා පවුරු පද නම් දාලා පද හැටියට රකින්න දුන්නේ නැහැ. ඒ පැවිද්දට ආපු අය අතර ස්වභාවයෙන්ම සංයත භාවයක්, සංවර භාවයක් තිබුණා. සංවර භාවයක් තිබුණා. ඉතින් ඒක නිසා පද පැනෙන්නේ නැහැ. හැබැයි කාලයත් එක්ක වේපුල්ල මහත්තයාගේ කියන්නේ එන්න එන්න මේ පිරිස පාරිසජ්‍ය වේපුල්ලතාවය නිසා, ඒ කියන්නේ පිරිසේ වැඩිවීමත් එක්ක නානාවිධ වූ විවිධාකාරයේ දෘෂ්ටි මතිමතාන්තර ඇතිව අර සංයත භාවය අඩු බොහෝ දෙනෙක් ශාසනයට එක්කාසු වුණා. ඉතින් අර මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ අහන ස්වාමීනි ඉස්සර හරි සිල්පද තිබුණේ නැහැ. හැබැයි අධිගම ලාභයන් ලැබෙන සංඛ්‍යාව වැඩි. හැබැයි දැන් ශික්ෂාපද වැඩි, අධිගම ලාභීත්වය ලැබන අය අඩුයි. දැන් මේ අද වගේ දවසක නෙමෙයි, එදා මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේදීමයි මේ කියන්නේ මුල් 20 වසරේට පස්සේ. අන්න ඊට පස්සේ ශික්ෂා පද පැනෙව්වා පද රැකින්න. ඒතර පද පනවන එක හොඳයි. දැන් පානාතිපාතා වේරමණී සීල පදං සමාදියාමි කියලා නෙවෙයි පද රකින්නකොට ශික්ෂා පද තියෙනවා. දැන් පද හැටියට ගත්තට පස්සේ පංච සීලය තියෙනවා, ආදිවට්ටමක සීලය තියෙනවා. ඊට පස්සේ නවංග උපසෝතයක් තියෙනවා, දස ශික්ෂා පද තියෙනවා, ගිහි ගහට්ට ගෘහස්ත සීලය, ඊළඟට පැවිදි, සාමණේර සාමණේරි, ඔය ආදි වශයෙන් දස ශික්ෂාපද, මිහිඳුන් වහන්සේලාට සිල්පද, ඊට පස්සේ අධිශික්ෂා හැටියට 220ක් අධිකරණ සමතහක් එක හතක් 220 කියන්නේ උපසම්පදා ශීලය පද හැටියට පැනවෙයි සිල්පද. එතන සිල්පද වලත් උපකාරීත්වයක් තියෙනවා. එතකොට දැන් සිල් පදවල පද ඒ විදිහට දැන් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ සීලය හැටියට ආරේකාන්ත සීලයක් වෙන්නලා දෙනවා. ආරේකාන්ත සීලය කියන්නේ අචිද්දේහි ওই විදිහට පැහැදිලි කරන්නේ අර අකම්මාසේහි ওই විදිහට පැහැදිලි කරන්නේ අන්න එතෙන්දී පැහැදිලි කරනවා සිල් පදයක් සීලය පිළිබඳව ආරේකාන්ත සීලය සඳහන් කරනකොට මේ බුජිස්සේ දාස භාවයකින් තොර වූ සීලය පිළිබඳව සඳහන් කරනවා. ඒ කියන්නේ තමන් රකින්නවා කියන අර්ථයෙන් රකින්න සීලයක් නෙවෙයි, දාස භාවයෙන් තොර වෙච්ච සීලයක්. ඒකට තමන් රකින්නවා කියන එක නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ සීලය පෙන්නනවා. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ ඒ විදිහට මාර්ගාංගික සීලයක් පිළිබඳව සඳහන් කරනවා. මම ওই පද සහ සිහික්මීම අතර වෙනසට පොඩි උපමාවක් උදාහරණයක් කියන්නම්. දැන් අපි හිතමු පාරේ ගමන් කරනකොට රථ වාහන විනීත රියදුරෝ ඉන්නවා. සමහර අය දීපල හානි නොවි ජීවිත හානි නොවි මගීන්ගේ හා දීපල පුජ්‍යල ආරක්ෂාව ගැන කල්පනා කරලා ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම සංයත භාවයකින් නීති රීති මාර්ග නැති වූවද ඔවුන් රකින්නවා. අන්න එතන තියෙන පද නැහැ, හික්මීමක් ශීලයක් තියෙනවා. හැබැයි සමහර අවිනීත රියදුරෝ ඉන්නවා. දැන් අවිනීත රියදුරෝ නිසා මොකද්ද වෙන්නේ? පුජ්‍යල හානි, දීපල හානි විශාල ප්‍රමාණයක් ලබනවා. එහෙම නැත්නම් අවිනීත රිය පදවන්නන් නිසා සමහර වෙලාවට විනීත රිය දුරෝ ඉස්සරහින් එනවනම් එයාලා ගිහිල්ලා හප්පලා ඒ විනීත අයටත් හානි කරන්න පුළුවන් නේ. එහෙමත් වෙනවා. දැන් එහෙම වෙන්න දෙන්නේ නැතිව දැන් ඒ අයට පද පනවනවා කියන්නේ. ඒ කියන්නේ පොලිසියෙන් ඉන්නවා, නීති රීති තියෙනවා නේ. දැන් ලංකාවේ නම් පොලිසිය තියෙන, විදේශ රටවල නම් මම අහලා තියෙනවා ඒ කියන්නේ කැමරා හයි කරලා තියෙනවා. ඒ දඩය ඒ අදාළ විදිහට ලැබෙනවා කියලා. ඉතින් ඒකෙන් දඬණයට බියෙන් දඩ ගෙවන්න වෙනකොට බියෙන් ඒක එක විදියක්. හැබැයි එක අතකට ඒක හොඳයි. මොකද ඒ නීති රීති නිසා පුජ්‍යල දීපල හානි වෙන්නේ නැහනේ. ඉතින් ජීවිතය රැකුණොත් එයාට කවදා හරි දැනුවත් වීමක් නිසා හරි ස්වභාවයෙන් තේරුම් අරගෙන හරි ඉතින් ඒ දැනුවත් භාවය මත එයාට කවදා හරි එයා නීති රීති නිසාවෙන් හෝ ජීවිතය රැකගෙන ඒ මත්තෙන් ඒ ඔස්සේ තමන්ට තැනක් ලැබෙන්නේ නීති රීතියට තැන්න ඒ ඔස්සේ කවදා හරි ස්වභාවයෙන් හික්මීමටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ පද සීලයට හේතුවක් වෙනවා. ඉතින් ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සීලය තහානි වුණා. ඉතින් ඒක ව්‍යසනයක් හැටියට. ඒ දිට්ඨි ව්‍යසනේ අන්න දිට්ඨි කියලා කියන්නේ පින්වතුනේ දැක්ම හානියක් වුණා. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටියේ මේ පිහිටියෝ ඉතින් මිත්‍යා දෘෂ්ටියේ පිහිටියෝත්ින් පින්වතුනි ආන්නේ යා මොකද්ද වෙන්නේ? එයාට මිත්‍යා දෘෂ්ටියට වැටුනොත්ින් යාට වෙන හානිය මෙත් එක්කයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ පද දෙක ගත්තට පස්සේ අපිට ඔකට හරි ලස්සනයි දැන් අපි නිතර භාවිතා කරන ඔබ කියන්නේ කරණීය මෙත්ත සූත්‍රය කියන මෙත්ත සූත්‍රය කියනවා දෘෂ්ටියයි සීලයයි ගැන කියනකොට ඔබට හොඳට හුරු ඇති දිට්ඨිංච අනුපගම්ම සීලවා අන්නේ පද දෙක පොඩ්ඩක් ඒ පදේ පොඩ්ඩක් දිට්ඨිංච දිට්ඨිංච දෘෂ්ටි තියනවලු දෘෂ්ටි මොනවද එක්ක ඇත දෘෂ්ටිය එක්ක නැත දෘෂ්ටිය එක්ක ඇත දෘෂ්ටිය එක්ක නැත අන්නේ දෘෂ්ටි දෙකට අනුපගම්ම න උපගම් එළඹෙන්නේ නැතිව සීලවා සීලවා සිල්වතෙක් ගැන කතා කරනවා දස්සනේන සම්පන්නෝ දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ දර්ශනයෙන් යුක්තයි අන්න එතකොට අන්නේ දර්ශනයෙන් යුක්ත වෙන්න දැක්මකින් දැක්මක් කියලා කියන්නේ මේ දැක්මකින් යුක්තයි කියලා කියන්නේ අඩුම මට්ටමින් සෝතාපන්නවත් වෙන්න ඕන නේද ඒ දර්ශනයෙන් යුක්ත සිල්වතෙක් කිනවා ඒ අන්න එයා තමයි දෘෂ්ටීන්ට උපගමනය නොවන්නේ කියලා කියන සහවස්ස දස්සන සම්පදාය අන දර්ශන සම්පදාය යුක්ත වෙන්න ඕන තයස් රතන සූත්‍රය තයස් ධම්මා ජහිතා භවන්ති අන්න එයාගේ ධර්මතා තුනක් දුරු වුණා කියලා කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අන්න පරාමර්ශණය වූ සීනේ අපරාමට්ටේ පරාමර්ශණය වූ සීලයක් ගැන කතා කරනවා අන්න එයාට දිට්ඨි සහවාස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි අන්න එයාට කියලා කියනවා චතුහපායේ හිච විප්පමුතෝ සතර අපායෙන් විනිර්මුක්ත වෙන්නේ වෙන් වෙන්නේ අන්න දර්ශනයෙන් යුක්ත වෙච්ච සීලයෙන් ඒ කියන්නේ සීල කියන්නේ අපරාමට්ට බුද්ධිස් එකේ දාස භාවයට පත්න වෙච්ච තමන් නොරකින පරාමර්ශණය නොවූ සීලයකින් යුක්තම අර අනුපගම්ම සීලවා උපගමනේ දෘෂ්ටි ඇත හෝ නැත හෝ දෘෂ්ටි වලට උපගමනය නොවූ ශීලයෙන් යුක්ත වුණාට පස්සේ චචාබිටානි කියන්නේ චතුහපායේච විප්පමුත්තෝ චචාබිටානානි අබබ්බෝ කාතුම් අන්නේ වගේ කෙනා කියන චචාබිටානානි එයා තමයි හයක පිහිටන්නේ නැති සතර පායෙන් මිදෙන්නේ හයක් මොකද්ද මේ හය මව මෙරීම පියා මෙරීම රහත් ඝාතනෙ බුද්ධ ජනන් වහන්සේගේ දේශෙදවීම නේද සංග වේදිය කියන පහත් නියත විත්‍යා දෘෂ්ටියට වැටීමක් සිද්ධ වෙන්නේ අන්න අර දර්ශනයෙන් සවිසුද්ධ වුණාට පස්සේ අන්න ඒ දෙක නොවුනොත් සීල වෙෂණයක් වුණොතින් දෘෂ්ටි වෙෂණයක් වුණොතින් පින්වතුනි අන්න ඒකවනම් අපායට වැටෙන හේතු වෙනවා කියලා කියනවා ඔය අතර භාග්‍යතුන් වහන්සේ සම්පදා හතරකුත් පැහැදිලි කරනවා නේද සම්පදා මේ සම්පදා කියලා කියන්නේ මොකද සම්පත්තිය කියන අර්ථයෙන් නේද ඔන්න ඥාති සම්පදා ඥාතින් ඉන්නවා නම් ඒක සම්පත්තිය භෝග සම්පදා කියන්නේ සම්පත්තියක් ආරෝග්‍ය සම්පදා ලෙඩ නොවෙනවා නම් කියන්නේ සම්පත්තිය සීල සම්පදාව සම්පත්තියක් ශීලය දිට්ඨි සම්පදා දැක්ම හරි දැක්ම සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියෙන් යුක්ත වුණාට පස්සේ යා එයාට කියන්න පුළුවන් මං අර මතක ඇති අර මේ අනාථ පංච භයවීර සූත්‍රයේ දීකුවා අන්න එයාට මං සතර පායෙන් මිදුණා කියලා කියන්න පුළුවන් කියලා කියමක් නේද අන්න එතෙන්ති කියන න වික්කවේ සත්‍යා ඥාති සම්පදා හේතුවා භෝග සම්පදා හේතුවා ආරෝග්‍ය සම්පදා හේතුවා කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපජ්ජಂತಿ අන්න නිකන් එයා මේ ජීවිතයේදී ඥාති සම්පත් භෝග සම්පත් ආරෝග්‍ය සම්පත් ඒව ලැබෙන්න පුළුවන් හැබැයි ඒව ලැබුණ කියලා කාය බින්දිර කියන සුගතිය උපදිනවා කියලා එහෙම කියන්න බෑ හැබැයි සීල සම්පදා හේතුව වා භික්කවේ සත්තා දිට්ඨි සම්පදා හේතුව කායස බේදා පරම්මරණ සුගතින් කාය සුගතින් සංගම් ලෝකං උපපජ්ජන්ති කියලා කියනවා අන්න සීල සම්පත්තියක් තියෙනවා නම් දිටි සම්පත්තියෙන් යුක්තයි නම් අන්න එයා කය බිඳිලා මරණින් මත්තේ සග්ගං ලෝකං සග්ග කියන්නේ යහපත් ලෝකෙක උපදින්න පුළුවන් කියලා අර ආන්න එහෙම මේ සූත්‍රයේ තියෙන පුංචි සූත්‍රයක්. හැබැයි බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. සූත්‍රේ නම සම්පදා සූත්‍රය. එතකොට මේ සම්පදා සූත්‍රය අපි ඒ විදිහට කතා කරගන්න හොඳයි. අපි ඒ ඇසුරෙන් පැන නගින සූත්‍රය ආශ්‍රයෙන් පැන නගින ප්‍රශ්න තියෙනවා නම් ඒවා කතා කරමු. තිරුවන් සරණයි සියලු දෙනාට.
සෑන් එලා තියෙන මනහරි අහන්නද අන්න තියෙනන අහන්න අනිත් අයටත් අහන්න.
Sir.
ඔව් ඇහෙනවා. අපේ ස්වාමීන් වහන්සේට මොනවාරි ගැටලුවක් තියෙනවද ඒ පැත්තට?
සේ මංජුලි කියලා වැටන්නේ මොකද සර්?
ඒවා මේක බඳ වෙනකොට දාපු නම.
හරි. තාතර දෙන්න සර් එහෙනම්.
ඔව් ඔව්.
කතා කරන්න.
ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම්.
නෑ ප්‍රශ්න නෑ.
අදාර එහෙනම් මේ මයික් එක මේ පදන්න.
එතන අර සම්පති විදිහට ගන්නකොට ඒක අර දිට්ටි කියන එක එතනට එතන ඒ කියන්නේ නිවැරදි පැත්තට සම්මාදිට්ඨිය පැත්තට වෙන එකක් වෙන්න ඕනේ නේද? එතන සම්පත්තියක් වෙන්න ඒ කියන්නේ එතන විස්තරයක් කියලා නම් නැහැ. නමුත් එහෙම වෙන්න ඕනේ නැති කියලා හිතන තිරුවන් සරණ ස්වාමීන්
වහන්සේ. තිරුවන් සරණයි අම්මා. ඔව්. එතන ඇත්තටම සම්පත්තියක් හැටියට දක්වලා තියෙන්නේ මේ සම්මාදිට්ඨියෙන් යුක්ත බවනේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී තමයි මේක සම්පත්තියක් හැටියට දක්වලා තියෙන්නේ. ඔක හරිය ලස්සනට අර මේ පංචබය විර සූත්‍රයේදී කියනවා. කියන්නේ සූත්‍රයේදී කියන්නේ සම්මාදිට්ඨිය කියන හරි දැක්ම කියන එක. එතකොට ඒ තැනත් එක්ක තමයි ඇත්තටම මේ කතා කරන්න පුළුවන්. ඒ වගේ මේ දැක්මකින් යුක්ත වුණොත් තමයි යාට ඒක මේ සම්පත්තියක් වගේ සම්පත්තියක් කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ දැන් කාට හරි දැක්මකින් යුක්ත වුණොත් කවුරු හරි ඒ කියන්නේ අඩුම තරම ඒ කියන්නේ යතෝකෝ ගාප්ති ආර්ය ශ්‍රාවකස්ස මේ ආර්ය ශ්‍රාවකෙක් තමයි මේ දැන් උතන්දී ගොඩ ආදුරට කතා වෙන්නේ යතෝකෝ ගාප්ති ආර්ය ශ්‍රාවකස්ස පංච භයානි වේරානි රූපසංතානි හොන්ති චතුවිච සෝතාපට්ඨියංගෙහි සමන්නාගතෝ හෝති අරියෝ චස්ස ඥායෝ පඤ්ඤායි සුදික්ඛෝ හෝති සුප්පටිවිද්දෝ කියලා තියෙනවා. ඕන කවුරු හරි ආර්ය න්‍යාය කියන්නේ අරියෝ චස්ස ඥාය පඤ්ඤාය සුදික්ඛෝ හෝති සුප්පටිවිද්දෝ. කවුරු හරි ආර්ය න්‍යාය කියන දේ ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් මැනවින් දැක්කනම් සුප්පටිවිද්දෝ මනාව විනිවිද දැක්කනම් අන්න එයාට කැමතිනම් අන්න එයාට කියන්න පුළුවන් සෝ ආකංකමානෝ මේ අත්තනාව අත්තානම් ව්‍යාකරේ. තමන්ට කියන්නේ මේ කියනවනම් කියන්න පුළුවන් කීන නිරයෝමි මම මේ නිරයෙන් කීන කියන කියන්නේ අයින් වුණා කීන තිරච්ඡාන යෝනිය තිරිසන් යෝනිය කීනයි ශීන වෙලා ගියා කීන පෙත්ති විෂය මම මේ ප්‍රේත විෂයකින් ක්ෂීනයි කීන අපාය දුක්ඛති විනිපාතෝ. අන්න අපාය දුක්ඛති විනිපාත වලින් අයින් වුණා කියන. අන්න ඒ විදියට තමයි මේ කාට හරි කියනවනම් ඒ අදුමත කියන්නේ කතා කරන්න පුළුවන්. ඒකට දිට්ඨි සම්පත්තිය කියලා කතා කරනකොටත් දිට්ඨි සම්පත්තිය කියලා කියනකොට වචනයක් හැටියට සඳහන් නොවුණත් ඇත්තරම දිට්ඨි සම්පත්තිය කියලා කියනකොටම ඒක සම්පත්තියක් වෙන්නෙම අර මේ සම්මා දිට්ඨිය කියන පැත්තෙන් තමයි ඇත්තරම කතා කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අපේ ජීවිත කාලයේදී අපිට ශාසනයක් ලැබිච්ච කාලයක උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච කාලයකදී අපි නිරතුරු උත්සුක වන්නට ඕන අපේ ජීවිතයේ සත්‍ය හොයන ගතියෙන් යුක්ත වෙලා පේන හෙන දැන ගන්න දේ දැනෙන ගති ස්වභාවයන් ගෝචර වෙන කාරණයන් ඔස්සේ සත්‍ය වෙන ගතියක් ඉස්මතු වෙලා සත්‍ය ප්‍රකාශ කරන උතුම් කල්යාණ මිත්‍ර ඇසුරකට යොමු වෙලා විචක්ෂණ සහිත ජීවිතයක් ඔස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කර උතුම් දහමක් මෙනෙහි කිරීම තුලින් අපිට පුළුවන්කම තියෙනවා සම්මා දිට්ඨිය උපදව ගන්න. ඉතින් ඒක අර වේදල්ලාදී සූත්‍රවල සඳහන් කරනෝනේ පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත් කියන කාරණාවන් හේතු ප්‍රත්‍ය වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා කියලා. ඉතින් අන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් තමයි නියතව සම්බෝධි පරායනෝ කියන නියත වශයෙන් අවබෝධි මේ පරායන වෙනවා කියන වචනය භාවිත කරන්න පුළුවන්කම තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන්වහන්සේ දැන් මේ දිට්ඨිය සම්මා දිට්ඨිය බවට පත් වුණොත් ඒක සම්පත්තියක්නේ. එහෙම උණු කෙනෙකුට ඉතුරු හතරම ව්‍යසනයක් වෙන්නේ නැහැ නේද ස්වාමීන්වහන්සේ? කියන්නේ සීලය ආරකාන්ත සීලයක් බවට පත් වෙනවා. එතකොට සීලය පිළිබඳ ගැටලුවක් එන්නේ නැහැ. අනිත් ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන උනත් ඒක ව්‍යසනයක් බවට පත් වෙන්නේ නැහැ. එයාගේ දික්තිය එතකොට ඍජු වෙලා තියෙන නිසා නේද ස්වාමීන්වහන්සේ? අදහසක් විදිහටයි දැක්වේ ස්වාමීන්වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව්. ඒක දැන් අර කියනෝනේ රතන සූත්‍ර දේශනාවෙත් කියනවනේ නේද? යතින්ද කීලෝ පටවින් සිතෝ සියා චතුබ්බිවාතේ ව්‍යාසම්පම්පියෝ කියලා කියනවනේ. දැන් කියන්නේ හතර දිසාවෙන් චතුබ්බිවාතේ ව්‍යාසම්පම්පියෝ පම්පා කරවගෙන ආවත් චතුබ්බිවාතේ ව්‍යාසම්පම්පියෝ යතින්ද කීලෝ පටවින් සිතෝ සියා ඉන්ද්‍රකීලයක් වගේ සෙලවෙන්නේ නැහැ කියලා කියනවානේ නේද? ඉදම් පිසංගේ රතනම් පණිතම්. ඒක සංඝ කියන මේ සංඝ කියන ගණයට පිරිසට සමූහිත එක්කාසු වුණාට පස්සේ ඊට පස්සේ ආපහු කියන පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං හේමං ඊතම් මංගල මුත්තමං කියන මහා මංගල සූත්‍රයේ උත්තස ලෝක ධම්මේ ලෝක ධර්මතා එද්දි ලාභ ලාභ යස ආයස නින්දාක සංසාරයක දුක් චිත්තං යසන කම්පති කාගේ හරි හිත කම්පා වෙන්නේ නැත්තම් අශෝකං ශෝකේ නැ කියන විරජං කෙලස් නැ කියන කේමං ෂේමත් පිරපතන නිවීමටම පත් වෙනවා නම් ඒතම් මංගල මුත්තම මෙතන මංගලමේ කාරණාවක් කියලා එහෙම සඳහන් වෙනවනේ. ඉතින් අර අපේ මෑණියන්ගේ අදහස් දෙකීම වටිනවා. එතකොට ඒක ඉතින් ව්‍යසනයක් වුණත් ඒක එයාට ව්‍යසනයක් වෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ ලෝකයට ව්‍යසනයක් වෙන දේ ආර්යයන් වහන්සේලාට ව්‍යසනයක් වෙන්නේ නැහැ. ලෝකයේ අඬන කාරණාවන් ආර්යයන් වහන්සේලාට අඬන්න හේතුවක් නෙමෙයි. ඉතින් එයා සෙමී කියන්නේ ඒ කියන්නේ දිට්ඨි සම්පන්නස පුද්ගලයා කියන්නේ කියන්නේ ditta සම්පන්න පුද්ගලයේ නිච්චතෝ උපගච්ඡය නේසන්තාන මිච්ඡති. මේ කියන්නේ ditta සම්පන්න පුද්ගලයේ නිත්‍ය වශයෙන් යෑම නේතන්තානං විජ්ජති කවදාවත් වෙන්නේ නැහැ කියන කියනවා සූත්‍ර දේශනාවලදී අංගුත්තර නිකායේ එකේ වගේ. එතකොට නිත්‍ය වශයෙන් යෑමක් කියන දෙයක් එයාට එහෙම වෙන්නේ නැහැ. දැන් අපි හිතමු එහෙම වසනයක් වුණා එයාට හරි ලේසි සිහිය උපදව ගන්න. දැන් අපි හිතමු දැන් ඔය උදාන පාළිය වගේනේ. දැන් කවුද විශාකාව විශාකාවට මේ මහා වසනයක් වුණානේ. ඒ විශාකාවට මහා ගෙන්නේ අර මැරිලා මරණයට පත් වෙන අඬාගෙන ආවට එතැනද මේ විශාකාවට ධර්මයේ ඉස්මතු කරනකොට ඒ ඇඬිල්ල නනතර වුණානේ. ඒකවස්තගෙන මහා අසාධාරණයක් වෙනවා. දැන් ලෝකේ ස්වභාවයම කියන්නේ සබ්බම් පරවසං දුක්ඛං. අනුන්ගේ වසඟේ තියෙන දේවල් සබ්බම් පරවසං දුක්ඛං. අනුන්ගේ වසඟේ තියෙන දේවල් දුකං කියනවා. දුකක් කියලා කියනවානේ. සාධාරණේ විහන්නේ සාධාරණේ හොයන එක මහා වෙහෙසක් කියලා කියනවානේ. නේද? හැබැයි සිහිය උපද්දවපු ගමන් ඒව වසන බවට පත් වෙන්නේ නැහැ. දැන් අපි ගමු අපේ ආනන්ද මහෝත්තමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයේදී හරි වේදනාවකට පත් වුණානේ. ඉතින් වේදනාවක දුකකට කනගාට එහෙම පත් වුණා. හැබැයි එතන ලෝකේ ඉන්න කෙනෙක් හැටියට හැබැයි එදා රාත්‍රි මහා පරිනිබ්බාන සූත්‍රයේ පැහැදිලි කරන එදා රාත්‍රි කාණි ධර්මයේ ශ්‍රවණය කළා කියලා. එතකොට එහෙම ඊට පස්සේ දවසේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයට කරන්න ඕන කටයුතු මල්ල රජදරු අවශ්‍ය දේවල් කරා. හැබැයි ඒ අවස්ථාවේදී ඇඬුවා වැළපීමකට පත් වුණා කියලා එහෙම සඳහනක් වෙන්නේ නැහැ. ඉතින් අර සිහිය කියන්නේ දැන් අනේ පිටසිටුමත් ඔය අඬපු අවස්ථාවල් තියෙනවා කියලා කියනවා. යැපෙන්න බෑ ස්වාමීනි, ඉවසන්න බෑ කියලා කියනවා. පරෝදි අයියෙන් හයියෙන් පරෝදි කියන්නේ රෝදි කියන්නේ ඇඬුව පරෝදි හයියෙන් ඇඬුව කියලා කියනවා. කිසිවත් හඳින අපිට මේ වගේ දහමක් මේ අපි ඇයි ස්වාමීනි මේ වගේ දහමක් සුන්දර මනහර දහමක් දේශනා කරේ නැත්තේ? ඉතින් කිසිවත් අඳින ඔබ වගේ කෙනෙකුට මෙහෙම කියන එකට වැඩක් නෑ. ඉතින් ඇඬුව කියලා කියනවනේ. ඉතින් එහෙම අඬපු අවස්ථා තියෙනවා. හැබැයි ඒ අයට හරි ලේසි තාම ලේසි සිහියක් උපද්දපු තැනදී අර එයාට ඒ වසන හැටියට ගැනීම ඥාති වසනාවක් භෝග වසනාවක් දුක් හැදුණා. නේද? අර කියන්නේ වසන බවට පත් වෙනවා නේ. යැපෙන්න බෑ, ඉවසන්න බෑ, ගිරි කපන කැත්තකින් මගේ බඩ බැල අල්ලලා කපලා දාන්න වගේ. දැන් ඒ අනා දැන් කවුද අනේ පිට සිතුමා සෝතාපන්න ආර ශ්‍රාවකයෙක් නේ වෙනකොට. හැබැයි සිහියකින් ප්‍රමුදිත බවක් සිහියක් උපද්දපු තැනදී ඒක වසනයක් වෙන්නේ නැහැ. හැබැයි හිතක් සකස් නොකරපු තැනදී, ඒ කියන්නේ දැක්මකටපත් නොවෙච්ච අවස්ථාවකදී, අන්න ඒ දැක්මකටපත් නොවෙච්ච කෙනා එයාට සිහියක් උපද්දගෙනත් එයාට කියන්නේ සිහියක් උපද්දව ගන්න අමාරුයිනේ. ඉතින් බලෙන් යටපත් කරලා දාන්න පුළුවන්. ඒක හැබෑවක් නෙවෙයිනේ. ඉතින් අර එතෙන්දී අර සීලයක කියන්නේ හික්මීමක සම්පත්තියක් තියෙනවනම්, දැක්මක සම්පත්තියක් තියෙනවනම්, ආන්න එයාට ඥාති වසනයක් ඉස්සරහා, භෝග වසනයක් ඉස්සරහා, ඒ කියන්නේ රෝග වසනයක් ඉස්සරහා අනේයාට සිහියක් උපද්දවන නේද බෝධියංගයක් වැඩෙද්දි නේද ඒ දේවල් දුරු කරගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට දැන් කයට හැදෙන රෝග හැදෙනවා, ඉවසන්න බෑ, ඉන්න කෙනෙක් හැටියට ඉවසන්න බෑ, යැපෙන්න බෑ කියලා කියන එහෙම තැන් තියෙනවා. ඉතින් අර නකුල පිටු සූත්‍රයේදී කියන්නේ කය දෙඩුණත් කමක් කමන්නේ හිත ලෙඩ කරගන්න එපා කියන කියනවානේ. දැන් එතකොට මේ කය ලෙඩ වුණත් කයට එන ලෙඩ ලෙඩ වෙනවා. දැන් හිත ලෙඩ කරගන්න විදිය කියනවානේ. ඊපස්සේ සල්ල සූත්‍රය වගේ සූත්‍රවලදී කුල් දෙකක් එනකොට පස්සේ වේදනා කියනවානේ නේද? දැන් කය කායික වේදනාව වෙනකොට වේදනාව එනවා. හැබැයි චේතසික වේදනාව කියන දෙවෙනි උලත් යනකොට පස්සේ ඒක දරා ගන්න බෑ. උල් දෙකකින් පාරකෑව වගේ සැක. හැබැයි දැක්මකින් යුක්ත වෙනකොට අන්න කායික වේදනා කියන දේවල් ඒවා ඉතින් එහෙම එනවා. හැබැයි අර අර හිතින් චේතසික දුක් වේදනා පැත්තට එහෙම එන්නේ නැහැ. ඒ ආවත් දැන් ඔය බොජ්ජංගක වගේ සූත්‍ර දේශනා තේනානේ. ඒ වගේ ඒ සූත්‍ර දේශනාවලදීනේ යැපෙන්න බෑ, ඉවසන්න බෑ, දුක්ඛිතෝ බාලනගිරණෝ දුක්ඛයි දැලිසේ ගිනන්නුනා. හැබැයි බෝධිඅංග වඩද්දි අන්න ඒ දුකින් ඒ කායික අසාත කායික වේදනා වලින් නැගිට්ටා කියලා සඳහන් වෙනවානේ. ඉතින් මේ නිසා මේ සීලය කියන්නේ ආරිකාන්ත සීලයක සම්මාදිට්ඨිය කියන්නේ ආරිකාන්ත සීලයක් වෙනවනම් ඊපස්සේ දැක්මක් ඇති වෙනවනම් අන්න එයා ඒක නා හරි ආරක්ෂිතයි. ඉතින් කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවී ඉන්න පුළුවන්කම ලැබෙනවා. අරව විනාශ වුණත් භෞතික ස්පර්ශනීය ද්‍රව්‍යාත්මක වූ දේවල් ඒව විනාශ වුණත් අකම්පිත සිත් ඇතිව ඉන්න දැක්මක පිරිසිදු බව, සීලේක සවිසුද්ධ බව කියන කාරණේ අපට හරියම උපකාරශීලී වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අප්‍රමාණ පින් සිදුවේවා. තෙරුවන් සරණයි.
මේ චේතනාකරණීය වගේ සූත්‍රයක් වගේ ගත්තොතින් ඒ හරිය නැසනට මේ දක්වල තියෙන ඔය අංගුත්තර නිකායේ දසක නිපාතේදී මේ ඒ සූත්‍රේ සඳහන් කරනවා මේ සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස න චේතනාකරණීයං අවිප්පටිසාරෝ මේ උපජ්ජතෝති ධම්මතා ඒසා භික්ඛවේ යං සීලවතෝ සීල සම්පන්නස්ස අවිපරිසාරෝ උපජ්ජති කියලා කියනවා. දැන් සීලමයෝ කියලා වචනයක් නෙමෙයි භාවිත කරන්නේ සීලවතෝ. සිල්වත්. එය භාෂාවේ වත් ප්‍රත්‍යමත් ප්‍රත්‍යම ඔය විදිහට කියනවා. මත් කියන්නේ වත් කියන්නේ යුක්තයි කියලා කියන්නේ. සීලමයෝ. සීලමයෝ කියලා කිව්වොත් දැන් අර දාරුමය දර වලින් හදපු ස්වර්ණමය රත්‍රන් වලින් හදපු රිදීමය රජත්‍රමය කියන එකකින් හද. මේ සිල්වත් කියලා කියන වචනය මේ කියනකොට දැන් අන්න අර මේ කලින් කිව්වා වගේ කෙනෙක් රකින්නවා කියන තැනින් ඉස්මතු වෙන ශීලයක් නෙවෙයි, කෙනෙක් රකින්න හදන ශික්ෂා පද නෙවෙයි. මෙතනදී අර ශීලයෙන් යුක්තයි මාර්ගාංගිකයි. දැන් කියන්නේ හික්මෙනවා. දැන් එතන දැන් අපි සමහර බොහෝදුරට ඔය බාහ්‍ය දාර්ශීරයටත් කියලා කියන්නේ මෙන්න මෙහෙම හික්මෙන්න කියලා කියන්නේ. මෙන්න මේ විදිහට හික්මෙන්න කියලා කියනවානේ. මේ එතකොට හික්මෙන්න කියලා කියනකොට දිත්තේ දිත්තමත්タン ආදි වශයෙන් පැහැදිලි කරන පරයය තියෙනවානේ. මෙන්න මේ විදිහට හික්මෙන. අන්න එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ සීලය කියලා කියන්නේ හුද්දෙක් කෙනෙක් රකින පද ටිකක් කියන තැන නෙමෙයි, යම් කිසි කෙනෙක් ජීතමංගේ සත්‍යතමය වූ ජීවිත අධ්‍යක්ෂින් පාදක කරගෙන එයා ජීවිතේ කියන්නේ අවිද්‍යාවෙන් පැන නැතිච්ච පැවැත්ම කිස්මතු වීමක් වෙනවා. මෙන්න මේ පැවැත්ම ජීවිත උදාමන පැවැත්මක් කිස්මතු වෙනා තියෙද්දී ඒක ඒ පැවැත්ම ජීවිත උදාහරණ ඔස්සේ ජීවිත අත්දැකීම් ඔස්සේ විචක්ෂණයක යෙදෙද්දී අන්නේ විචක්ෂණය බාහිරට යොමු වෙනා බාහිරෙන් ඇහෙන කාරණයක් එක්ක අනුගතව හොයද්දී අන්න එතකොට එයා සංයමයකට පත් වෙනවා, සංවර භාවයකට පත් වෙනවා. දැන් එතකොට මේ එතෙන්දී වෙන දේ තමයි සීලවතෝ. දැන් කියන්නේ සීලයක් ඉස්මතු වෙනවා, සීලයක් ඉස්මතු වෙනවා. දැන් අනේ එතෙන්දී මාර්ගාංගික සීලය හැටියට සඳහන් කරන මග වැඩෙනවා කියන එක සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් වැඩෙන තැනත් එක්ක. දැන් සීලවතෝ කියලා සිල්වත් කෙනෙක් කියන තැනින් ගත්තට පස්සේ බලන්න හරි ලස්සනට පැහැදිලි කරනවා එතෙන්දී මාර්ගයේ භාවිතය ඇතික මාර්ගාංගික සීලය. දැන් තව කෙනෙක් ඉන්නවා දාස නොවෙච්ච සීලය, කියන්නේ තමන් අකිනවා කියන තැනට පරාමර්ශණය නොවෙච්ච සිල්වතෙක් ඉන්නවා. ඒ සිල්වතා සීලවතෝ වික්‍රමේ සීල සම්පන්නස. අන්න මෙන්න මේ සීල සම්පන්න වූ කෙනාට කියනවා චේතනාකරණිය න චේතන, හිතන්න දෙයක් නැහැ, හිතර කරන දෙයක් නැහැ කියනවා. කාටද මේ හිතර කරන දෙයක් නැහැ? දැන් අර කියන්නේ තමන් රකින්න සීලය රකින්න කෙනාට එයාට හිත හිතා කරන දේවල් තියෙනවා. හැබැයි මේ සීලවතෝ වික්‍රමේ සීල සම්පන්නස න චේතනාකරණිය, චේතනා කරලා කරන දෙයක් නැහැ කියනවා. අවිපටිසාරෝ මේ උපජ්ජන්තු, මාව අවිපරිසාර කියන්නේ විපරිසර භාවයක් මට උපදින්න එපා කියලා. අන්න එහෙම චේතනා කරන්න ඕනේ නැහැ කියලා කියනවා. ධම්මතායිසා භික්ඛවේ යං සීලවතෝ සීල සම්පන්නස අවිපටිසාරෝ උපජ්ජති. කියන්නේ සීල සම්පන්නයාට විපරිසර නැති බව, නොකැළඹෙන ස්වභාවය, අචල ස්වභාවය, අචංචල ගතිය, නොසෙල්වෙන ගතිය, කෝපය නොවන ස්වභාවය ධර්මතාවයක් කියලා කියනවා. විපරිසර නොවන ස්වභාවය මොනවාන අවිපරිසාරීස වික්‍රේ න චේතනාකරණීය පාමොජ්ජං උපජ්ජන්තු. නොවිපරිසර කෙනාට මේ චේතනා කරන දෙයක් නැහැලු, පාමොජ්ජං මට ප්‍රමුක්ත බව උපදීවා කියලා එහෙම ඕන නැහැ කියලා කියනවා. ධම්මතායිස වික්‍රේයන් අවිපටිසාරේස පාමොද්යන්, ඒක ධර්මතාවයක් කියලා කියනවා. ප්‍රමුදිතස වික්‍රේන චේතනාකරණියන් පීති, ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදීවා කියලා පතන්න ඕන නැහැ, ඒක ධර්මතාවයක් කියලා කියනවා. ප්‍රමුදිතස ප්‍රීති උපජ්ජති, ප්‍රීති මනස වික්‍රේන චේතනාකරණිය, ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදීවා කියලා එහෙම කියන්න ඕනේ නැහැ ඉලෝ නැහැ කියනවා. ප්‍රීති මනස ප්‍රීතියෙන් යුක්ත කෙනාට කායම් පස්සම්බතු, කය පස්සම්බ කියලා කියන්නේ මේ සංසිඳීමක් වේවා කියලා පතන්න ඕන නැහැ, ඒක ධර්මතාවය. කය සංසිඳ වෙච්ච කෙනාට චේතනා කරන්න ඕන නැහැ කියලා කියන සුඛං වේදයාමි සැප විඳිමියයි කියලා, ඒක ධර්මතාවයක් කියනවා. පස්සද්ද කාය සුඛං වේදියති, ඒ කියන්නේ මේ සංසිඳිච්ච කයින් සැප විඳින. සුඛිනෝ වික්‍රේ න චේතනාකරණීය, කියන්නේ සුවපත් වෙච්ච කෙනාට චේතනාකරණය කරන්න හිතන්න ඕනේ නැහැ කියලා කියනවා. හිතේ සමාධිය ඇති වෙන්න කියලා, හිතේ සමාධිය. අන්න දැන් සමාධි සංවත්තනිකේ සීලය කියලා කියන්නේ සීලේ සමාධිය සංවත්තනිකයි, චේතනාකරණය කරන්න ඕන නැහැ කියලා. ඒක ධර්මතාවයක් කියලා කියන්නේ නේද? සමාහිතස වික්‍රේන චේතනාකරණියන් යථා භූතං ජානාමි පස්සාමි. අන්න දැන් යථා භූතේ ජානාමි පස්සාමි. දැන් ගොඩාක් දෙනෙක් මේ යථා භූතත්වයේ භූතේ දැන් ගොඩාක් දෙනෙක්ට අදහුරු වෙච්ච දෙයක් තමයි. ගොඩාක් දුරට උතුම් දේශකයන්න් වහන්සේලා මඟ පෙන්වන්නෝ මේ හැමෝම දෙනා ධර්මය කියලා ඇහිලා, මෙතන තියෙන මෙන්න මෙහිම දෙයක් නේ, හරි මෙතන තියෙන්නේ මේ නොහටගත් ස්වභාවයක්, එහෙම නැත්නම් මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් කියන పూర్ව නිගමනයක් නිශ්චයයකට ගිහිලා තියෙනවා. මට හිතෙනවා අද කාලේ තියෙන භයානකම දෙයක් තමයි යන්නේ මේ කියන්නේ මේ අරේ ස්වභාවය කියලා. එයා මේ හරි මෙතන තියෙන මෙන්න මෙහෙම දෙයක් නේ කියලා නිකන් කල්පනා කරලා නිකන් හරි මෙහෙම. අන්න එයාට මේ කියන්නේ වැඩ පිළිවෙලා අර අනුහුබ්බ සික්කා, අනුහුබ්බ කිරියා, අනුහුබ්බ ප්‍රතිපදා කියන එක අනුපූර්ව ශික්ෂාව කියන දේ, අනුපූර්ව ප්‍රතිපදාව කියන දේ, අනුපූර්ව නේද මේ කළ යුත්ත, ඔ කියන්නේ අනුක්‍රමිකව කළ යුත්ත මඟ හැරු දානවා. මෙන්න බලන්න දැන් මේ කෙනෙක් හිතාගෙන ඉනවා ආ මෙන්න මේක වෙන්නේ ති යථාභූත ඥානය ජානාමි පස්ස යථාභූතං ජානාමි පස්සාමි. මෙන්න මේ සමාහිත කෙනාට තමයි මේ සමාහිත කෙනාට තමයි යථාභූත ජානාමි පස්සාමි කියලා එහෙම හිතන්න ඕනේ. ඒක ධර්මතාවයක් කියලා කියනවා. මේ කියන්නේ යථාභූත ඥානයේ තියෙන කෙනාට ජානතෝ පස්සතෝ කියන දනිමින් දන්නහුට දක්නහුට විරජ්ජාමි. මේ විරජ කියලා කියන්නේ රජස් නැති වෙනවා කියලා. එහෙම පතන්න ඕන නැහැ කියලා කියනවා විරජ්ජති. එතකොට කියනවා යථාභූතං ඥානං පස්සං නිබ්බින්දති විරජ්ජති. මේ කියන්නේ යථාභූත තත්ත්ව පරිද්ද යථාර්ථය දන්න දකින්න කෙනාට නිබ්බින්දති, නොලැග ගන්නවා විරජ්ජති, ඇලෙන්නේ නැහැ කියන එක පතන්න ඕන නැහැ. ස්වභාවය නිබ්බින්දසබිකේ විරජ්ජන්තසබිකේ චේතනාකරණීයං විමුක්ති ඥාන දර්ශනං සච්චිකරෝමි. අන්න විමුක්ති ඥාන දර්ශනය වේවා කියලා පතන්න ඕනේ. අන් ඒසබිකේ යන් නිබ්බින්නෝ විරත්තෝ විමුක්ති ඥාන දර්ශනං සච්චිකරෝති. ඔන්න ඔය විදිහට හරියි නැසනට පැහැදිලි කරන. එතකොට මෙතෙන්දි සීලය කියන එකෙන් අද ඉස්මතු වෙන්නේ අන්න කෙනෙක් රකින සීලයක් නෙවෙයි, ඉන්න කෙනෙක් සත්‍ය හොයලා වාහිරට යමු වෙලා ප්‍රඥාව ඉස්මතු වෙච්ච තැන. අන්න එතෙන්දි මාර්ගයක් ඉස්මතු වුණෝතින් අන්නේ ඉස්මතු වෙද්දි මාර්ගාංගික සීලය කියන තැනදී ඒක වටින තැනක්. ඊට පස්සේ සීලය කියලා කියන තැනදී සීල සම්පන්නෝ, සීල ඉන්න පුජ්‍යනේ සීල සම්පන්නස්ස කියලා කියන්න පුළුවන්. සීලෙන් අඳුමු තරම යුක්ත වුණා කියලා කියන්නේ එක්ක සෝතාපන්න ආරි ශ්‍රාවකයෙක් වෙන්න ඕන. හෝ ඊට වඩා මඟඵලලාභීත්වයක්, එහෙම නැත්නම් කුමන තරාතිරමක වේවා යා මාර්ගයකට ප්‍රතිපදාවකට ප්‍රතිපදාවකට අනුගත වීමක් වේවා. අන්න ඒ වගේ තැනකින් එතකොට ආර්ය ශ්‍රාවකත්වයෙන් සීලයෙන් යුක්ත කෙනෙක් කියන තැනින් කතා කරන්නත් පුළුවන්. එයාටත් අනතුරක් නැහැ. එහෙම නැත්නම් මාර්ගික භාවිතයක් වෙනවා නම්, මාර්ග ප්‍රතිපදාවකට යුක්ත වෙනවා නම් එතෙන්දී ඒ කෙනාටත් අනතුරක් වෙන්නේ නැහැ. ඉතින් අර සීල සිල්වත් වූ කෙනෙකුට නේද අර කියනවනේ මේ කියන්නේ මේ නැවත මව මේ කියන්නේ ඒක දිගට භාවිත වුණොත් මේ නැවත ගැබක සෙයාවකට පත් වෙන්නේ නැහැ කියලා. දස්සනේන සම්පන්නෝ කාමීසු විනීයගේ කාමයන් කෙරෙහි ඇති කේන්ද්‍රකම ගිජුභාවේ දුරු වෙලා නැහි ජාතු. එයා ඒකාන්තේම ගබ්බ සෙයයන් පුනරේතිති මවක ගැබක සෙයාවකට, කියන්නේ මවකගේ කුසකට පැමිණීමක් වෙන්නෙම නැහැ කියලා අනාගාමීත්වයක් පෙන්වන අවස්ථා තියෙනවානේ. ඒ සීලේම විරුල් හත්යක් විකුලත්යක් දැක්වතු භාවිතයක මේ යෙදීමක් එක්ක ඒ විදිහටත් කතා කරනවා. ඉතින් ඒ විදිහට ගත්ත පස්සේ සීලය කියන තැනකින් හික්මීම කියන තැන කතා කරන්න පුළුවන්. සිල්වත් කෙනා කියලා කියනකොට කෙනෙක් පැත්තෙන් ඒ විදිහට කතා කරන්න පුළුවන්. එහෙම නොවෙද්දි දුස්සීලතාවයෙන් යුක්ත වුණොත් ඒක ව්‍යසනයක් හැටියට භාග්‍යතුන් වහන්සේ අපි දැන් කතා කරපු සම්පදා සූත්‍රයේදී කතා කරනවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. තිරුවන් සරණයි. කවුරු කතා කරන්නේ නැති නිසා මම කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ දැන් එතකොට අපිට කරන්න තියෙන්නේ දැන් සීලය කියන එක දැන් හැමෝම වගේ හිතන් ඉන්නේ සිල් පද ටිකකට ලකු වෙලා මෙහෙමයි කියලා ඒක රැකීමනේ.
ඇත්තටම එතකොට කරන්න තියෙන්නේ අපේ සමස්ත ජීවිත පැවැත්මක් තියෙනවනේ ආයතන වලින් අරගන්න අරමුණු ඔස්සේ මේ යන්නේ එකක්. එතකොට හැම සිද්ධියක්ම සිදුවීමක්ම විමසීම, ඒ කියන්නේ නිරන්තරයෙන්ම විමසීම. ඒ හරහා එතකොට එයා නිවැරදි විදිහට දකින්න යොමු වීමක් සිද්ධ වෙනවනේ. ඒ හරහා එතකොට එයා තුලින් අර ලෝකේ විදිහට සිල්පද ටික කොහොමත් මේ කැඩීමකටපත් වෙන්නේ නැහනේ. කියන්නේ ලෝභ සිතක් ඇති වෙන්න, දේශ සිතක් ඇති වෙන්න. ඒ හරහානේ ওই සොරකම, ඔය වගේ දේවල් බොරු කීම, වංචා කරන එක, ඔය හැම අර ශික්ෂා පද විදිහට තියෙන දේවල් ටික සිද්ධ වෙන්නේ. අනිත් එක දැන් අර සුඛියත්තේ මමත්තේ වැඩි වෙන්න වෙන්න නේද, වෙන දේවල් වලට ලෝභ කිරීම වැඩි වෙනවා, ද්වේෂ කිරීම වැඩි වෙනවා, අර දුස්සීලයි කියන තැනටත් යොමු වෙන්නේ. ඒ කියන්නේ එයා තුල මේ ಗುಣධර්ම
දෙක ඔබන්නේ
කාරණාත් එක්කනේ. එතකොට මට මෙතෙන්දි තේරුණේ අර අපි නිරන්තරයෙන්ම නිවැරදි විදිහට අපේ ජීවිතේ සමස්ත පැවැත්මම විමසීමකම්ම හිටියොතින් ඇත්තරම එතකොට තමයි අර ශික්ෂාපද නෙමෙයි අර සීලයක් වෙන්නේ කියන එක තමයි මට තේරුණේ ස්වාමිනාස. හරිද දන්නේ නැහැ. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. ඔව් මෑණියෝ දක්වපු අදහස ගොඩක් වටිනවා. කියන්නේ තමන් රැකගැනීමේ අරගලයක් මේ අපිට අපේ ජීවිතේ තියෙන්නේ. ඉතින් අන්න එතකොට දැන් මට හොඳ දේවල්, මට නරක දේවල් එහෙම තියෙනවනේ. දැන් මට හොඳ දේවල් නතු කරගන්න, නොලැබිච්ච දේවල් ලබා ගන්න, ඊට පස්සේ ලැබිච්ච දේවල් රැක ගන්න, ඊට පස්සේ රැක ගන්න දේවල් නැති වෙtti. ඕ ඊට පස්සේ යම් කිසි මම කැමති දේවල් ලැබෙනවා. ඊට පස්සේ නොල කියන්නේ ඒ දේවල් අහිමි වීමත් එක්ක දුක වේදනාව තියෙනවා. ඊට ඒ දේවල් හොරකම් කරනවා, නැති වෙනවා. ඒ තරහ, ඒ වගේ දේවල්. සමහර වෙලට මට මගේ ජීවිතේ නුරුස්නා තව කෙනෙක් එක්ක නුරුස්නා ගැටෙනවා, ගැටෙන ගැටෙනවා. ඒ වගේ කාරණාවල් අපිට අපේ ජීවිතේ පැන නගිනවා. දැන් හැම දෙයක්ම අර වේදනා සමෝසරණක් කියලා කියනවා. ඉදීමක් එකදී බෙකන්නේ. දැන් බලන්න අර ගන්ධ මානිදාන සූත්‍රයේදී, කූටදන්ත සූත්‍රයේදී වගේ සූත්‍රවල සත්ත දාන, දණ්ඩ දාන, මේ කලහ විවාද තුවන් තුවන් පේසුන්. කියන්නේ ආයුධ අරගන්න දේවල් කලහ ඇති වෙනවා, විවාද ඇති වෙනවා, තෝතෝ කියන චෝදනා කරන දේවල්, ඇඟිලි දික් කරන දේවල්, ඊටසේ බොරුව, දඬුවම, නීතිය, මේ හැම දෙයක්ම කෙනෙක්ගේ රාගය ඉස්මතු වීම, ද්වේෂය ඉස්මතු වීම, මේ වගේ සෑම මේ සමාජගත දුකයන් මේවා කියන්නේ సంతానගත දුකයන් මේවා. సంతానගතයි කියන්නේ ඇහි ඇතුළාන්තයේ ඇති වෙන කැළඹීම්, අර උස්සදයන්, ඒ කියන්නේ උස්සදයන් කියන්නේ ඉස්මතු වීම, විවිධ දේවල් වලට නැති, කියන්නේ ඉස්සරහට යන ගති, ඒ කියන්නේ විෂ, ඒ කියන්නේ ධර්මචර්යාවක් වෙනකොට අධර්මචර්යාවක් ඉස්මතු වෙන්නේ. ඊට පස්සේ කියන්නේ සමචර්යාවක් වෙනකොට විෂමචර්යාවක් ඉස්මතු වෙන්නේ. පුණ්‍ය කිරිය වෙනකොට පාප කිරිය, පව්කම් ඉස්මතු වෙන්නේ. කුසල කිරිය වෙනකොට අකුසල කිරිය, අකුසලයන් ඉස්මතු වෙන්නේ. සියලුම ගැටන, බිඳ වැටීම්, ඛේද වාචක, අසහන, පීඩා, මේ හැම දෙයක්ම ඇති වෙන්නේ අන්න අර මමත්වය, කියන්නේ ස්වකීයත්වය, තමන්ට ආවේනිකත්වය, තමන්ගේ ස්වාධීනත්වය කියන දේ, සොය සංගත රාමුවට ගොනුගත වීම කියන හේතු නිසා අපේ මෑණියෝ මතක් කළා වගේම ඔන්න ඒ නිසා තමයි ඊතරම මේ සියලුම තත්ත්වයන් ඉස්මතු වෙන්නේ. දැනන්නේ එතකොට ඒ දේවල් එහෙම වෙද්දි ඉතින් ඒව මහා හානියක් වෙන එක නතර කරන්න විවිධ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ පද ඉදිරිපත් කරනවා තමයි. නැත්නම් ඒකත් නැති වුණොත් ඉතින් සමහර අය නීතියට හා දඬුවමට බය, පොලිසියට බය, හරි හෙල්මට් දාගෙන යන්නේ නේ කහිරන් මොකද ඉරිනොක පයන්නේ. එතෙන්දි හෝ ආරක්ෂණයක් තියෙනවනේ. හැබැයි එයා පොලිසිය නැති වෙච්ච හැම වෙලාවකම එයා හෙල්මට් එක නැතුව යනවා. ඉරි කපා ඩබල් ඉරි කපාගෙන යනවා. ඒ අර නීතිය කියන්නේ පොලිසියෙන් ඉන්න තැනදී එයා සංවර වුණාට ඇතුළාන්තයේ කික්මීමක් එයාගේ වෙලා නැහැනේ. අන්නේ ඒ වගේ දැන් අපේ මෑණියන් වහන්සේ සිහිපත් කළා වගේම දැන් කියන්නේ අන්න ඒ අර හැම දෙයක්ම වෙන්නේ Taman රකින්න ගියාම. මම කැමති දේ අහිමි වෙද්දි, අකමැති දේ ලැබෙද්දි ඔය ඔන්න උතෙන්දි තමයි අපේ ඇතුළාන්තයෙන් විවිධ විෂමතාවයන් නැති වෙන්නේ. වැරදි. අන්න ඒකට පද දාන. හැබැයි මම ආයනේ, මමත්වයේ, මමංකාරයේ කියදී නැත්තම් අන්න එතෙන්දි පද අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මේ මෙහිම මමත්වයක් කියන දෙයක් ඉස්මතු වෙලා තියෙන අවිද්‍යාව නිසා පැවැත්ම කර කියලා තියෙන. ඒ පැවැත්ම තුල සතුටින් පිළිගන්න ගැතිය නිසානේ. හැබැයි ඒ පැවැත්ම කියලා කියන්නේම නොදන්නාකමෙන් හටගත් දෙයක්. ඒ පැවැත්මේම බොරුව දකිද්දි පැවැත්ම පවතිනවා. පැවැත්මක් තිබිලා ඒ පැවැත්මේ බොරුව නෙමෙයි. පැවැත්ම කියලා කියන්නේම බොරුවක් කියලා දැක්ක තැනදී අන්න යාට පද දාලා රකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම යා හැබෑවටම සීලය කියන ශික්ෂණය කියන කාරණේ වචනේ පරිසමාප්ත අර්ථය මේ අන්න එතෙන්දි සුරකිනවා. ඉතින් මෙනි උදක්කපු අදහස මේ ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අප්‍රමාණ පිංචිතේවා.
ඉතින් මේ සූත්‍රය තුළින් අපිට ඕලාරිකව රළුව ගොරෝසුව තියෙන වෙසන වෙසන හැටියට තමයි මුළුමහත් ලෝකයේම ඒවයින් මිදෙන්න උපක්‍රම තමයි හොයන්නේ. ඉතින් ඒක වැරදි නැහැ, ඒක හොඳයි. ඉතින් හැබැයි ඊට වඩා අපිට නොපෙනිච්ච පැතිකඩක් භාග්‍යතුන් වහන්සේ යටිකුරු වෙච්ච දෙයක් උඩුපුරු කරලා පෙන්වන්න වගේ ඒ වෙසනයන් පිළිබඳව පැහැදිලි කර සම්පත්තීන් වෙන හැටි භාග්‍යතුන් වහන්සේ පෙන්වන දෙයක තියෙනවා. ඉතින් ඒ නිසා සීලය කියන දේ, ඊට පස්සේ ධිට්ඨිය කියන දේ නේද, අර මේ කියන්නේ අඩු කියන්නේ මාර්ගයක් වඩන්නත් ඒ සීලය කියන දේ හරි ඉතාම වැදගත් නේද. අර සමාකම් මට මතක විදිහට සතෝ සූත්‍රය වගේ මට මතකයි. සතෝ සූත්‍රය හෝ බික්කු සූත්‍රයකදී ඔය වගේ මේ කාරණයක් සිහිපත් කරන දිට්ඨිය උජුකා නේද. මේ දෘෂ්ටිය මේ බික්කු කියලා සූත්‍රයක දෘෂ්ටිය ඍජු වෙනා තියෙනවා. ඒ වගේම මේ සීලෙන් සුවිශුද්ධ වෙලා තියෙනවා. අන්න එයා තමයි සතර සතිපට්ඨානේ වඩන්න සුදුසු කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අර ඒ වගේ සූත්‍ර දේශනාවලත් සඳහන් වෙනවා. ඉතින් අර ඒ වගේ කාරණා අදහසක් හැටියට ගමු. ඒ සූත්‍ර දෙපහෙද මහා වග්ගපාලි මහා වග්ගයේ සඳහන් කරනවානේ. ඉතින් ඔය විදිහට ඒ කරුණු දෙක ඉස්මතු කරලා ගන්න එක වඩාත් හොඳයි කියලා බොහොම මෙච්චිතින් මේ වෙලාවේ සිහිපත් කරනවා. එක භික්ෂූන් වහන්සේ නමක් ස්වාමීනි මට කෙටියෙන් දහමක් දේශනා කරන්න, මම අප්‍රමාදීව මේ අප්‍රමාදී වෙලා මම මාර්ගය පුරන්නම් කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේ කියනවා මේ මෝග හිස් පුරුෂයෝ මේ මමම ලුහු බඳිනවානේ. මම මේ මොකද්ද කෙටියෙන් දහමක් දේශනා කරන්න කියලා. මොන විදියට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහාන ආදිමීය විශෝදේහි කුසලේ සුදම් මුලින්ම කුසල ධර්මයන් මේ පිරිසිදු කරගන්න කියන කුසල ධර්මයන් අන්න කුසල ධර්මයන් පිරිසිදු කරගන්න කියලා කෝච ආදි කුසලානන්දම් මහාන මොකද දිට්ඨින්ච උජ්ජුකා දෘෂ්ටි ඍජු වෙනවනකව අන්න යතෝ කෝතේ විකෝ සීලං සවිසුද්ධං භවිෂ්‍යති. යම් මේකින් මහන සීලය සුපිරිසිදු වන්නේද දිට්ඨින්ච උජ්ජුකා දෘෂ්ටිය ත්‍රිජු වුණාද තතෝ තං විකෝ අන්න ඊට පස්සේ මහන නුඹ සීලං නිස්සාය සීලය ඇසුරු කරගෙන සීලේ පතිට්ඨාය සීලේ පිහිටලා චත්තාරෝ සතිපට්ඨානෙ ත්‍රිවිදේන භාවෙය්‍යාසි අන්න ඊට පස්සේ සතර සතිපට්ඨානය වඩන්නේහි කියලා වඩන්න කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. එහෙනම් බලන්න අපිට ඊතර වෙන මාර්ගයක ඉස්මතු වීම පිණිස නේ ආදිමීය විසෝදේ මුලින්ම මොකද සීලේෂු විසුද්ධ බවත් දැක්මේ ඍජු බවත් කියන දේ හරියට වටිනවා. ඉතින් දැක්ම ඇද වෙලා හරියන්නේ නැහැ. සීලය අපිරිසිදු වෙලා හරියන්නේ නැහැ. එතකොට අර එතෙන්දී අපි ගන්න ඕන දැක්ම කියලා කියනකොට සම්මා දිට්ඨියත් එක ගන්න ඕන. සීලය කියලා කියනකොට අර පුජ්‍යයෙක් නම් ආරේකාන්ත සීලයත් එක්ක සීලය කියනකොට මාර්ගාංගික වශයෙන් මාර්ගයට අදාළ සීලය කියන තැනවත් අපි අදහසක් ගන්න. ඉතින් තවත් අද ප්‍රශ්න නැත්නම් මෙතනින් අපි ඒ කටයුතු හමාර කරමු. හිමෝටක තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පුණ ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස ඔය සූත්‍ර දේශනාවට අනුව ධර්ම මාර්ගයේ හුදකලාව ගමන් කරන එක්කෙනෙකුට ඔක්කොම වැලීඩ්. ඒ කියන්නේ කරගෙන යන පහසුයි ආරණ්‍ය සේනාසන පහසහ ඔය වනගත වෙලා හරි පන්සල්වල ඉඳගෙන හරි හවුත් මේ සාමාන්‍ය ජීවිතයක් ගෙවන පුජ්‍යලෙක් එතකොට අපිට විශේෂයෙන් අපේ රටේ තත්ත්වය ගත්තොත් මේ දේශ කියන්නේ පාලකයන් විසින් කරන දේවල් තුළ ආර්ය ශ්‍රාවකෙක් විදිහට අපේ මෙච්චර මේ අපි හම්බ කරන දේවල් වලින් මෙච්චර ටැක්ස් ගන්නවා ලක්ෂ ගණන් මාසකට අපි ගෙවනවා බලෙන් වගේ ඒවා ගන්න. ඊට පස්සේ අහල පහලින් අපේ මායිම වෙනස් කරන්න වැට මෙහා පැත්තෙන් ගහනවා. දැන් මේවා තුල හැලහැප්පීමද කොහොමද ආර්ය ශ්‍රාවකයෙක් විදියට මේ ගමන යන්නේ? මේවා තුල අපි පාර යනකොට ඊට පස්සේ ඩ්‍රයිව් කරනකොට අපේ රටේ වෙන රටවල් එක්ක සමාන කරනකොට හරිම අමාරු. අපි කියන්නේ යනකොට අපි හප්පගෙන අපිට ඉඩ දෙන්නේ නැතුව කියන්නේ ওই දේශනාවට අනුව අපිට හරිම ලස්සනයි මේ වගේ මාර්ගයේ පුරුදු කරන්න පුළුවන්. නමුත් අපි මේ ලෞකික ජීවිතයේ ගෙවන පෞල් ජීවිතයක් ගෙවන එදිනෙදා මේ හම්බ කරලා ජීවත් වෙන අ르ගලයක් කරන කොහොමද ඔක කරන්නේ ස්වාමීන් වහන්සේ? තිරුවන් සරණ පුළුවන් පහදලා තින්නටි.
ඇත්තම මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි ඔබතුමා අහන්නේ. දවසක් ඔය මට මතක විදියට මහා නාම ශාක්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ සහෝදරයෙක් වෙන්නේ. ඉතින් මහා නාම ශාක්‍ය සෝතාපන්න කෙනෙක් නේ.
එහෙමයි.
දැන් ඇවිල්ලා අහනවා ස්වාමීනි දැන් නිතරම මේ මොකද මේ අර භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරන වෙලාවක් වගේ වෙලාවක් නම් ඔන්න ඒ වගේ ඒ වෙලාවට මේ එහෙම මුකුත් මගේ ව්‍යාකූල බවක් මේ වෙන්නේ නැහැ. නමුත් මේ අනේ ස්වාමීනි මම මේ මෙතනින් එළියට ගියාට පස්සේ හරි අමාරුයි මේ වගේ මේ බාහිරට ගියාට පස්සේ හරි අමාරුයි කියලා හරි එහෙම විස්තර කරන අවස්ථාවකුත් තියෙනවා.
නගරයට ගියාම හරියට ඊට කැළඹෙනවා, කාමයට ඊට ඇදිලා යනවා. කොහොමද එතකොට අපි මාර්ගේ සෝවන් අපි මරුණට පස්සේ මං හිතන්නේ අපි සුගති ලෝකේ ගහරි එහෙම ඉපදිනව අන්නේම කතාවක් වුණ මොකද කිතුසමෙන්.
ඉතින් අර එහෙම කාරණා කරන එක සූත්‍රයක දහන ඔබ තවමත් ගිහිගේ යයි කියලා අහනවා. ඒක තමයි අහන ප්‍රශ්නේ වාගිතුනන්සෙ. ඔබ තවමත් ගිහිගේ යයි කියලා අහනවා.
ඒක හරි වැලිට් ස්වාමීන් වහන්සේ. නමුත් කොහමද එතකොට මේ අපි යැපෙන්න ජීවත් වෙන අපිට දාලෙන්ද කැමති පුළුවන් කැමැත්තක් තියෙනවා.
මෙහෙමයි මහත්මයා, දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් උදේ දැන් එහෙම කරන්නත් ඉතින් අමාරු යැපෙන්න. උදේන වගේ සූත්‍රයක් ගත්තොත් මම මේ උදේන සූත්‍රයක් වගේ සූත්‍රයක් තියෙනවා. මෙන්න මෙහෙම කාරණයක් මම පොඩ්ඩක් කියන්නම්, කෙටියෙන් කියන්නම්. ඒ සූත්‍රයේදී මේ දැන් භාග්‍යවතුන් වහන්සේ කොසබෑනුවර ගෝසිතාරාමේ වැඩ ඉන්නකොට මේ උදේන රජතුමා මේ යාළු මේ උයන් සිරිවිඳින්න ඒ අතරතුරේදී මුළු අන්තපුරයම මේ ගිනි අරගෙන තියෙනවා. අපි කලින් පාරකට කතා කරා, එහෙම ගිනි ගත්තට පස්සේ ගත්ත පණිවිඩේ වික්ෂුන් වහන්සේලා මේ මොකද්ද මේ පින්ඩපාතේ වැඩියට පස්සේ පණිවිඩේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා කියන තියෙනවා, ස්වාමිනි මෙන්න මේ පින්ඩපාතේ වැඩිය අතර මෙන්න මේ දෙයක් දැක්ක කියලා. කාරණේ කිව්වට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම කතාවක් අහනවා. තාසං බන්ති උපාසිකාණං කා ගති කෝ අභි සම්පරායෝ. අර ගිනි අරගෙන මැරිච්ච කාන්තාව ටික ඉන්නවනේ, ඒ අයගේ ගතිය ගති කියන්නේ ඉපැත්ම මරණයෙන් මත්තේ මොකද්ද වෙන්නේ කියන. අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා, සන්තෙත්ත භික්කවේ උපාසිකායෝ සෝතාපන්නෝ, සන්ති සකදාගාමිනියෝ, සන්ති අනාගාමිනියෝ, සම්බාතා භික්කවේ උපාසිකායෝ අනිප්පලා කාලං කතාති. අන්න ඒ වෙලාවේ කියනවා දැන් මේ උපාසිකාව ඉන්නවනේ, දැන් උපාසිකාව මහත්මයා ආරණ්‍යක හරි වනසෙනසුනක හරි මෙහිණියාරාමයක හරි එහෙම නෙමෙයිනේ ඉන්නේ, ගිනි අරගෙන තියෙන්නේ අන්තපුරය. දැන් රජතුමාගේ ඇතුළු නුවර කියලා කියන්නේ ලේසි වාස තැනක් නෙවෙයිනේ නේද? අන්න එතෙන්ද කියනවා මොකද සමහර අය හැබැයි සෝතාපන්නයි, සමහර අය මේ උපාසිකාව දක්ුදා ගන්න, සමහර අය අනාගාම. සබ්බාතා භික්කවේ උපාසිකායෝ, මේ සමහර අය සමහර උපාසිකාව ඉන්නවා අනිත්වල කාල නිෂ්ඵලව නෙවෙයි කල් වේකලේ කියලා කියනවා. මේ උප අනිත්වල ඵලයකින් නිෂ් කියන්නේ කාලංකද කියන්නේ නිෂ්ඵල වුණේ නැහැ කියලා කියනවනේ, කියන්නේ මරණයෙන් මත්තේ. අර එහෙම කියන ඉතින් අර එහෙමත් කාරණා අතීතේ වෙලා තියෙනවා.
සමිනස සමවෙන්න මට මේ අමතර ප්‍රශ්නයක් ඔය පැත්තෙන් එන්නේ. දැන් ඔය අන්තපුරේ කතාව ගත්තාම එතන ඒ මාර්ගඵල ලැබලා තියෙනවා නා. එතන ඒ වැරදි කාම සේවනයේ හැසිරීම වගේ තැනකට නෙමෙයි අන්තපුරේ වැටෙන්නේ ස්වාමී.
මේ එතෙන්ද මහත්මයා මේ සෝ අනාගාමී වුණාට පස්සේ තමයි දැන් මේ අර පංචෝරම් වාග්ය සංයෝජන ඔක්කොම දුර වෙන්නේ. සක්කාය විචිකිච්ඡා තීනබ්බත පරාමාස, ඊට පස්සේ කාමරාග පටිග දුර වෙනා නැහැනේ.
එහෙම
අනාගාමී වුණාට පස්සේ තමයි ඔය සමහර ඔය උග්ග වගේ සමහර මට මතක නැහැ වේසාලික උග්ග වගේ මට මතක විදියට මතකේ නිවැරදි නම් කර ඒ අය අර භාර්යාව එහෙම ඔක්කොම පවරලා යන්නේ අනාගාමී උනාට පස්සේ. දැන් විශාකාව කියන්නේ ධර්මමුණු පුරෝසි විශාල ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ දැන් අනේ පිටුසිරතුමාට ඔය සුමනා චූල සුභද්‍රා ඔය ආදිවාසීන් දුවරු තුන් දෙනෙක් හිටියා කියලා කියනවා. ඊට පස්සේ බිම්බිසාර රජතුමා කියන්නේ මහා රාජ්‍යයක් පාලනය කරපු කෙනෙක්. ඊට පස්සේ අනේ පිටුසිරතුමා මහා කියන්නේ සමුද්‍ර යාත්‍රික වෙළඳාමේ පවා ගියපෝය එහෙම විශාල මහා පරිමාණ මට්ටමින් මේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ මහා නෙවෙයි මහා පරිමාණ වෙනින්දෙක්. ඉතින් අර එහෙම කටයුතු එදා එහෙම කරලා තියෙනවා. ඉතින් එතෙන්දී මොකක්ද ලොකු ඉතින් ඊට ආවේනික වෙච්ච කියාවක්. ඒක ඉතින් තමන්ගේ පැත්තෙන් ඉන්න ඕන කාරණයක්.
ඉතින් සෝවාන් වුණත් ස්වාමීන් වහන්සේ සෝවාන් වීමේදී කාමයේ අර මේ වැරදි කාම සේවනය කියන සිල්පදේ රැකෙන්න බෑ ස්වාමීන් වහන්සේ නේද? කාමයේ සම්පූර්ණ කාමයෙන් වැළකෙන්නේ අනාගාමී වුණාම කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් අර වැරදි කාම සේවනය කියන එක වැළකිනවනේ අඩුම මාර්ගඵල ලැබුවා ස්වාමීන් වහන්සේ නේද?
ඔව් එතෙන්දී ඇත්තටම තමන් කියන්නේ වැරදි කාම සේවනය කරන තමන් ලකින්න කියන පැත්තට යන්නනේ. ඒ වගේ කාරණාවන් කාගෙන්ද මේ අරම කෙනෙක්ගෙන් එහෙම වෙන්නේ නැහැ. ඉතින් තමන් ලකිනවා කියන පැත්තට කාම කියන එකෙන් ගන්න ඕන මේ දැන් ඔතනදී අපි අර වර කාමේසු කියලා තේරෙන්නේ කාමයන් ජි බහුවචන පදයක්. දැන් අද අපි කාමයන් කියලා ගන්නේ ස්ත්‍රී පුරුෂ සම්භෝගය කියන තැන විතරක් වගේ තැනකට පටු තැනකට ඇවිල්ල තියෙනවානේ. ඒක පරඹුවන් පරසැමියන් කරා යෑම කියන තැනට මෙතන කාමේසු බහු ඒක බහු වචනෙන් තියෙන කාමයන් හි විචාචාරා වැරදි හැසිරීම කියලා තියෙන්නේ. ඕ පදයක් හැටියට ඉතින් අරක කොහොමත් කියනවනේ අර මොනි සූත්‍රයේදී සිකී යත නීලගීයෝ විහංගම ඔය විදියට ගිහියා මොනරෙගේ වගේ අලංකාරවාදීත්වයට නැඹුරුයි වැඩි නඩත්තු කටයුතු මානව සම්බන්ධතා නඩත්තු කිරීම යුද්ධකම් වගකී ඒවයින් වරයිනේ. ඉතින් ගිහි ජීවිතය මේ සාමාන්‍යයෙන් කියනවනේ ගිහි ජීවිතය රජස් සහිතයි කෙලෙස් සහිතයි කියලා කියනවනේ. ඉතින්
අර ඉතින් අන්තපුරයයි සියලු දෙනා මාර්ගඵල ලැබලා ඉන්න එකයි ටිකක් කන්ට්‍රඩික්ටරි නිකන් අර එකට ගැළපෙන්නේ නැති ගැත්තේ. ඒක එකක් කතාවක් සයින් මම මූලික ප්‍රශ්නේ වෙන කතාවක් මේ අපි වෙන මෙන්න පැත්තකට දැන් ඩයිවර්ට් වෙන නිසා
ඇතුල් නුවර කියන අර්ථයෙන් දැන් එතෙන්දී මේ ඇතුල් නුවර ගිනි ගත්තා කියලා කියන 500ක් ගිනි ගත්තා. ඉතින් මෙතෙන්දී ඇත්තටම මහත්මයා ගිහි පැවිදි කතාවක් එහෙම නැහැ. සුතවාරිය ශාවකෝ කියනකොට ගිහි සුතවාරිය ශාවකෝද පැවිදි සුතවාරිය ශාවකෝද කියන එහෙම නැහැ. නෑ නෑ මෙතෙන්දී අර අනේ ගහට සුතවාරිය ශාවකෝ පබ්බජිත සුතවාරිය ශාවකෝ අර එහෙම නෑ. ඉතින් ඒකට ඉතින් අර ශ්‍රුතවත් ආර ශාවකත් දෙයම තමයි වැදගත්. ඔකද මම අර පොඩි උපමාවක් කියනවා අර රෝහලක උපමාවක් වගේ. සමහර වෙලාවට මෙහෙම ගත්තොත් මහත්මයා දැන් ඔන්න අභ්‍යන්තර රෝගියෙක් වුණොත් රෝහල් ගත වෙච්ච අන්න යාට රෝහල් ගත එතෙන්දී ඉඳෙද්දී විශේෂඥ වෛද්‍යවරු ළඟ ඉන්නවා, වෛද්‍යවරු ළඟ ඉන්නවා, රෝහල් කාර්ය මණ්ඩලය ඉන්නවා, වෙලාවට බෙහෙත් ටික දෙනවා, ආහාර ටික වෙන ඒ ටික බැලෙනවා නේදනේ. හැබැයි බාහිර රෝගීනුත් ඉන්නවා එතෙන්දී. ඉතින් හැබැයි යා බෙහෙත් ගන්න ඕන, වෛද්‍ය උපදෙස් ගන්න ඕන, උපදෙස් පිළිපදින්න ඕන අර වෛද්‍යවර කියන විදියටම තමයි. හැබැයි යාල බාහිර රෝගී. බාහිර වුණත් අපි හිතමු නියම වෛද්‍යවරයාගේ වෛද්‍ය උපදෙස් පිළිපදිනව නම්, මාත්‍රාව පිළිපදිනව නම්, පත්‍යපත්‍ය ආහාර වලින් අපත්‍ය ආහාර වලින් වෙන්නව නම්, ආරක්ෂා වෙනව නම්, අන්න එයාට මේ එයාට තියෙන යාගේ පැත්තේ වගකීම වැඩි නේද? හැබැයි
සමහර වෙලාවකට සමහර බෙඩ්ඩෝ ඉන්නවා රෝගීන් ඉන්නවා. දැන් වාහිර රෝගීන් මොකද කරන්නේ? යාලා හරියට වැඩ ටික කරනවා. සනීප වෙනවා. ඇතුලේ ඉන්න හොර ලෙඩ්ඩෝ ඉන්නවා මේකේ කියන දේ කරන්නේ නැතුව. එතකොට එයා සනීප වෙන්නේ නැහැ ළඟ හිටිය කියලා.
හොඳ උදාහරණයක් සයින්.
ඕ එනිසා මේ ලෙඩා මේ ඇතුලේ හිටියත් එළියේ හිටියත් එයාගේ පැත්තේ තියෙනවා එයාට අදාළ වැඩ ටිකක් නේ.
ඒ වයිසයි. මේ ලෞකික මූලික ප්‍රශ්නස මේ ලෞකික ජීවිතයක් ගෙවනකොට මේක හරි මාර යුද්ධයක් අපි කරන්නේ මේ ස්වාමීන් වහන්සේලා වගේ. කියන්නේ උදකලා වෙලා ඉන්න එකයි මේකයි මා පුදුම යුද්ධය ස්වාමීන්
වහන්සේ. ඒක මාර සමහර වෙලාවට ඔය තෙර පුවම හේතුවක් වෙන්න පුළුවන් දරුවේ ගැත්තරේ මේ.
නේද
ඔය තෙර පුවම ඔය පීඩණයම මේ පැත්තට තල්ලු වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. ඇතැම් විට මේ අපි හිතමු සාසනයටම ආවත් සාසනික ප්‍රතිපත්ති ලිහිල්ලා කියන්නේ එහෙම යන්නත් පුළුවන් ඇතැම් විටක. ඉතින් සමහර වෙලාවට පැවිදි වුණත් ඇතැම් වෙලාවට දැන් මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. දැන් පෞල් ජීවිතයක් සමාජ ජීවිතයක් වගේනේ. දැන් ඇත්තටම මම දැන් සේනාසනයක හිටියට මම උනත් පැවිදි වුණේ පොඩි කාලේ පන්සලක මීට අවුරුදු 3ක් වගේ කාලේ එනකන් අවුරුදු 20 ගානක් ගත කරා ඒ ජීවිතේ. ඉතින් ඒ කාලේ වෙනසක් තිබුණේ නැහැ ඇත්තටම. එහෙනම් දැන් ඔය කියන්නේ එක පෞලක් නඩත්තු කිරීමක් නේ. මට පවුල් 600ක් තිබුණා. දැන් ඔය එක පවුල මට පවුල් 600ක්. ඒ පවුල් 600ෙම ලේඩට දුකට සැපට දුකට දානෙට බනට මනගෙදරට බෝධි පූජාවට ඇතැම් වෙලාවට දෙවියන්ට පවා යදින්න කන්න ලව් කරන්න. ඒක නෑ. ඔය ගිහි ජීවිතයක නම් පුළුවන් නේ සමහර වෙලාවට. අද උන දාන ගෙදරට යන්නේ දරනොත් පස්සේ දවසක හරි ගිහිලා යුතුයම් කරන්න පුළුවන්.
මල
ගෙදරට පස්සේ ඒවා එහෙම නැහැ. පිරිත් නම් පිරිත් වෙලාවට, වන නම් වන වෙලාවට. ඒ වගේ එහෙම බෑ. ඒ අතර ඉතින් සමාජ යුතුයම් කරන්න ඕනේ, චරිත සහතික ඉල්ලුවක් දෙන්න ඕනේ, දහම් පාසල් පොඩි ඉස්කෝලයක් වගේනේ. දැන් ඉස්කෝල නම් සමහර වෙලාවට රාජ්‍ය ප්‍රතිපාදන ගුරුවරු වැටුම් දෙනවා. ඒක මොනවත් නැහැනේ දහම් පාසලක් වගේ දෙයක් වුණා. සමා ඊට පස්සේ ඔය ඇති රටේ ප්‍රශ්න, ජාතික ප්‍රශ්න නේ ඕව කරන්න ඕන සමහරට නේද?
අපි සාවින්නාංශේ දෙවස්ථායි චොයිස් එකක් තියෙන ඇතුලින් වෙන තැනකට යන්න හරි ඔක්කොම අමතක කරලා.
ඕ එහෙම පුළුවන්. හරි මේකට ආව කියමු මේ ශාස්ත්‍රයට. ඒ අතරෙනොත් බුද්ධ වචනේම මේ හොයා ගන්නවා කියන එක පිරිසිදු. ඒකත් අමාරුයි. ඒක ඒනේ අර තේර ගාතාව කියනවා පැවිද්ද හරිම දුෂ්කරයි, ගිහි ජීවිතෙත් හරිම දුෂ්කරයි, බෞභෝග සම්පත් හොයාගන්න එකත් හරිම දුෂ්කරයි, මාර්ගයේ ගමන් කිරීම ඒක ඊටත් වඩා දුෂ්කරයි කියන එක. එහෙම තමයි ඉබන්නේ.
අතීතේ දැන් සංකීර්ණ වෙලා සවින්න සෙන්නේ. මම හිතන්නේ අතීතේ නම් මෙච්චර අපහසුක් නොවෙන්න ඇති. මන් දන්නේ එච්චරම.
ඒක හරි දැන් අවුරුදු 2000 අඩුම තරමේ අවුරුදු 2600ක් විතර වෙනවා කියලාගෙන අඩුම තරමේ එක පරම්පරාවකට අවුරුදු 50ක් විතර මේ අඩුම තරමේ ඒ වගේ කීයක්ද නේද? පරම්පරා කීයක්, යුග කීයක් පහු කරගෙනද? එදා ඒ කාලේ ශූර සතිමන්ත බ්‍රහ්මචර්ය වාසයේ ආදනේ විමුක්තිකාමී සමාජයේ නේ. ඊට පස්සේ භාෂාව ආදනේ. ඉතින් එහෙම ස්වභාවයක් එක අද එදා සමාජයේ දුෂ්කර වුණා නම් ඉතින් අද ඊටත් වඩා දුෂ්කරයි. ඉතින් ඒ නිසා කවුදර කියන්නේ රත්නශ්‍රී විජේසිංහ කියන කවියකින් එයා කියනවනේ නේද දුෂ්කරයයි කියා හැරයා යුතුද ජීවිතය? කටුපොකුර සිප ගනිමි හිටමලක් වනු පිණිස කියලා. දුෂ්කරයි කියලා ඉතින් ජීවිතය අතහැරලා දාන්න ඕන නෑ. කටුපොකුර සිප ගනිමි හිටමලක් වනු පිණිස. ඉතින් කටුකත්වයේ සිප ගන්නවා හිටමලක් වෙනවා කියන අද දහස. අඬ අඬ හරි කමන්නේ ප්‍රතිපදාව පුරන්න කියලා කියන.
ගොඩක් තිස්සන ගොඩක් තිරවසන
තිරවන් සරණයි. කල්ගත වෙච්ච නිසා අදට අවසාන කරමුනේ.
හොඳයි ස්වාමීන් වහන්සේ, අපි වෙනම අපි අවසාන කරමු. ඉතින් අදත් අපි ස්වාමීන් වහන්සේ අපිට අත්ම කරුණු ඉතාම කරුණාවෙන් පැහැදිලි කරලා දුන්නා. ඉතින් ධර්ම ධාර්මයේ පින්කම වගේම අපිට කරුණ අසාගෙන සිත සංසුන් කරගෙන සිත ප්‍රේසින් පීතිපත් කරන අපිට සල්පයා ගත්තා. ඒ සෑම උසලක්ම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ජීවනය සඳහාම හේතු යසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. ඒකම ස්වාමීන් වහන්සේගේ ඉතින් ඥාති උත්සාහින්ටත් ඒ වගේම දෙමව්පියන්ටත් ඒ වගේම ගුරු අධ්‍යාපන පාසලට අනුමෝදන් කරමින් නිදුක් නිරෝගී ජීවනය නඩත් ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡා අවසන් කරන ලෙස ප්‍රාර්ථනා.
තෙරුවන් සරණයි හැමෝම දෙනාට. තෙරුවන් දෙනාට
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.